දරුවන් සරණයි.
දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ. දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ.
මේ ස්වාමීන් වහන්සේ අපි නම පටන් ගමු. වහන්සේ ආරාධනා කරන්න අවසරයි. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේගෙන අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරින්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශන වැඩසටහනයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළුවලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. අපිට එක ලිඛිත ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. උපාලි ඒ ප්‍රශ්න ඉදිරිපත් කරයි. උපාලි ලෑස්තිද?
ලෑස්ති. හරි මම. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පර්යංක භාවනාව ආනාපානේ බලමින් පටන් ගත්තා. ආනාපානේ ඉක්මනින් සියුම් වී යාන්තමින් දැනුණු බවට පත් වුණා. ඉන්පසු කයේ කිසිවක් අරමුණු නොකර සිටියා. කය සියුම් වී තිබුණ අතර එය දැනුණා. ශබ්ද සිතුවිලි ආදියත් සවුන්ඩ් ඔෆ් සයිලන්ස් දැනුණ නිසා හිස්ම නොවුනත් හිස් තැන කියා මේ හඳුන්වන්නම්. සිත අවකාශයේ පැතිර ඇති බවක් දැනුණා. මෙහිදී එන යන සිතුවිලි ආකාර තුනක් හඳුනාගත්තා. එක, එන විටම හඳුනාගෙන අතහැරෙන සිතුවිලි. දෙක, එන විටම දකින්න අමතක වී ප්‍රපංච වෙන සිතුවිලි. තුන, මේ දෙකම නැතිව පසුබිමේ ලාවට පවතින නලියන බොඳ වූ සිතුවිලි. ප්‍රපංච වීම ගැන දුකක් තිබුණු නිසා එක පර්යංකයකදී ප්‍රපංචය අවසානයේ යලි සතියට එනම් හිස්තැනට ආ විට සෙමින් ඇස් ඇර ඉදිරියේ තිබූ වේලාව බැලුවා. මේදී ප්‍රපංච විනාඩි 3කට වරක් වගේ ඇවිත් තප්පර කීපයක් තිබී යලි 100 ඉපද සිත යලි හිස්තැන වෙත ආවා. එසේ කරදරයක් නැතිව හිස්තැනට ආ නිසා හිස්තැනේම සිත පිහිටුවා. එන එන සිතුවිලි කයේ දැනීම් ආදිය දකිමින් පර්යංකය කළා. සමහර වෙලාවට හිස්තැනේම ඉඳ ඇස් ඇරගෙන එහෙම්මම ඉඳගෙන හිස්තැනට 100 පිහිටුවාගෙන කිසි විශේෂ දෙයක් අරමුණු නොකර ඉන්නවා. ඇස් ඇරගෙන ඉදින්දී ප්‍රපංච වීම අඩු බවක් දකිනවා. හිස්තැනට හොඳින් සිත පිහිටන විට ඉරියව් මාරු කළත් හිස්තැනටම යලි එනවා. ඇතම් පර්යංකවලදී එකක් පිටුපස එකක් ප්‍රපංච වෙමින් සිත ප්‍රපංච වලම පවතින කාලයේ වැඩි අවස්ථාවලදී එක්කෝ සක්මන් කරමින් නැත්නම් බොඩි සෙන්සේෂන්ස් අරමුණු කරමින් සිත එකඟ කරගැනීමට උත්සාහ කරනවා. ඉදිරියට කරගෙන යාමට අවවාද ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, ඒ වගේ දැනෙන හිස්තන 100%ක් නැත්නම් කේවල පරිසුද්ධ හිස්තනක් නෙවෙයි, ඒක සාපේක්ෂ හිස්තනක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ දැනෙන ශූන්‍යතාවය සාපේක්ෂ ශූන්‍යතාවයක් කියන එක නාගාර්ජුන පාදයන් පවා මූල මධ්‍යම කාරිකාවේ දීලා තිනවා. එnde වැඩි වැඩියෙන් භාවනා කරන්න අදට වැඩි ඊතරකට හෙට වැඩි ඊතරකට හෙට අනිද්දාට කියලා යන ගතියක් තියෙනවා. ඒක තමයි යෝගාවචරයා දැනගන්නේ. මම විඳට වැඩි දියුණු වෙනවා, සතිය දියුණු වෙනවා, භාවනාව ප්‍රගතියක් තියෙනවා කියලා. ඉතින් ඒක මේ කියන වාර්තාවේ හොඳට වාර්තාවේලා තියෙනවා. එහෙම නැත්නම් මේ කෙනාට ඒක කරගන්න පුළුවන් බව පේනවා. අනිත් එක හිතවිලි වලක් තියෙනවා. inner thoughts, chain thoughts, chain thoughts and train thoughts කියන්නේ ඒව දිගට අරගෙන යනවා. chain එකක් වගේ, train එකක් වගේ. ඊට පස්සේ inner thoughts එනවා. ඒක ඒව දෙකම ගත්තාම මොකද්ද autopilot mode එකක් තියෙන්නේ. ඒ වගේ නෑ මේ කරබන දෙනෙක් නෑ. එතන ප්‍රපංච වලට මනාපමනාපෙන් තමයි කෙලෙස් උපදවන්නේ. අමනාපුණත් කෙලෙස් උපදිනවා, මනාපුණත් කෙලෙස් උපදිනවා. ඉතින් යෝගාවචරය දැනගන්න ඕනේ එහෙම ප්‍රපංච දැක්ක කෙරුණට ප්‍රපංච මතින් ආයේ මනාපමනාප පහල කරගන්න නැතුව ඉන්නේ. ඒකත් අරකම තමයි. සාපේක්ෂව ශූන්‍යතාවය සාපේක්ෂ හිස්තන අවබෝධ කිරීම. ඉතින් ඒක නිසා අපිට ඉදින්දා ජීවිතය කියන්නේ මොකද්දෝ හීනයක්. අවදීන් ඉන්නකොටත් හීනයක්. එනිසා දකින්න හීන වලට කියනවා රෑ හීන කියලා. මේ වලට කියනවා දවල් හීන කියලා. දවල් හීන තමයි ප්‍රපංච කියන්නේ. ඉතින් ওই ක්‍රමයට දිගට කඩා ගන්න නැතුව දිගට යන්න පුළුවන් නම් වටිනවා. මොකද උපයාගත්ත දේ බොහොම අමාරු දෙයක්. ඒක ගෙන යාම උපයාගත්ත දේ ආරක්ෂා කරගන්න එකත් ඒ වගේම ඒ කෙනාට විතරයි කරන්න පුළුවන්. තව කෙනෙකුට ඒකට උදව් කරන්න බෑ. ඒක නිසා ඒ ගැන ප්‍රඥාවෙන් සම්පජඤ්ඤේ යුක්තව කටයුතු කරන්න කියලා කියන්න පුළුවන්.
සාදු සාදු සාදු. උදේ අපිට ලැබිලා තියෙන ප්‍රශ්න ඉච්චරයි.
හොඳයි. පාලි අපිට වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙන කෙනෙකුට පුළුවන් මේ වෙලාව ඉදිරිපත් වෙන්න. පුණ්‍යා විජේසුන්දර අන්මිට් කරන්න පුළුවන් ඉතින්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම ඔබතුමාගේ සහ නිසරණවණී ස්වාමීන් වහන්සේලාගේ ආවදාන ශාසනා අනුව අවුරුදු 4-5ක් භාවනා කරගෙන දිනපතාම් කරගෙන ගිහින් එකවර 2020 අසරණප වෙලා ඒත් මම ඒක කරගෙන ගියා. වේදනානුපස්සනා හැම හොඳට වඩාගෙන ඒකේ මගේ දෙයක් නොවන බව තරමට කරගෙන ගිහින් ඊට පස්සේ තවත් ලෙඩෙලා නමුත් දෙසැම්බර්වල ස්වාමීන් වහන්සේගේ රිට්‍රීට් එකකට මම ඉතාම අමාරුවෙන් සහභාගී වුණා. හොඳට කරගෙන ගියා. සක්මන කරගන්න බැරි වුණා වැඩි ඇවිදින්න බැරි නිසා. නමුත් මම ආයෙසුව වෙලා දැන් වැඩත් කරනවා. නමුත් මට එක පාට් ස්වාමීන් වහන්සේ දැනෙනවා මට ඇත්තම කියලා ડિප්‍රෙෂන් කියන තත්වයක් ඇතිවෙගෙන එනවා වගේද. මම ළඩ වෙලාවත් හිටපු කාලෙකවත් ડિප්‍රෙෂන් කියන දුක් වීමක් කිසිම දෙයක් දුන්නේ නැහැ. මට ඒ ළඩ ආශිර්වාදයක් හිටිට මම ගත්තේ. මට භාවනා කරන්නත් එපා වෙලා ඒ වගේ තත්ත්වයක් ඇතිලා තියෙනවා. නමුත් මම ආයේ මටම තරවට කරගෙන ධෛර්යය අරගෙන මම දැන් ආයේ පටන් ගත්ත මේ දැන් මේ මොහොතේ ඉස්සෙල්ලා මේ පැටචර පටන් ගන්න ඉස්සෙහිඳ පැය අවසන් කළා පරයන්කය. මට ස්වාමීන් වහන්සේගෙන් අවවාදයක් ධෛර්යමත් මේකට අවවාදයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඒක ලෙඩක් හෝ මරණ තර්ජනයක් හෝ අවට පස්සේ එක්ක එක රිපල්ෂන් එකක් එහෙම නැත්නම් ඒක මට වෙන්න බෑ කියන වගේ හැඟීමක් තමයි ජීවත් වෙන්න කැමති කට්ටියගේ තියෙන්නේ. ඊට පස්සේ යා කොහමද හිත හදා ගන්නවා ඩයග්නොසිස් කාඩ් බලලා කට්ටිය කියන දේ අහලා මට ලෙඩක් තියෙනවා කියලා. ලෙඩක් තියෙනවා කියලා බාරගත්තට පස්සේ ડિප්‍රෙෂන් එකක් එනවා. ඒ වගේ අවස්ථා පහක් ඒ පිළිකා හැදෙන කට්ටියට මරණාසන්න කට්ටියට එහෙම නැත්නම් අපි කොත් ඒජ් කොරෝනා වගේ එකක් එනකොට තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි කියනවා බෙහෙත් අහන්න පටන් අරගන්න. ડિප්‍රෙෂන් එකේදී තමයි ડિප්‍රෙෂන් එක තමයි හරි තමයි මෙන්ටලි බාරගත්තට පස්සේ එන ස්ටේජ් එක. හැබැයි මේක නම් හැබැයි ඒ වගේ එකක් නෙමෙයි මට පේන්නේ. මොකද මේක ලෙඩි බාරන ගොඩක් කලනේ. දැන් එන්නේ ડિප්‍රෙෂන් එක නිකන් පැත්තක.
ලෙඩි හොඳ වෙලා
ඇත්තට. ඒකට ડિප්‍රෙෂන් එකේ අනිත් පැත්ත ඉෆෙක්ට් එක නිසා තමයි ලෙඩි සුව වෙලා තියෙන්නේ. කොහොම හරි ડિප්‍රෙෂන් වෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන සයිකියාට්‍රික් කෙනෙක් කතා කරන්න. කතා කරලා ඒත් එක නිකන් කවුන්සලින් කරන්න. ඒතකොට තමන්ට පුළුවන් වෙයි ඒක නැතිනම් භාවනා කරලා නැති කෙනෙක් නම් ඉතින් සමාහට වැරදි ඩයග්නොසිස් එකක් කරાવી. ඉතින් මයිලක දැන්ට ඉන්නවා මෙහි 3-4 දෙනෙක්. ඒගොල්ලෝ හොඳට භාවනා කරනවා. ඒකට ක්වොලිෆයිඩ් සයිකියාට්‍රිස්ලා. ඉතින් ඒගොල්ලන්ට මේ පුළුවන් ඔක හිතේරුම් අරගන්න. මොකද භාවනාවේදී එනවා ඕටිස්ටික් රේන්ජ් එකේ දේවල්. එහෙම නැත්තම් ඔයගේ self negation වැඩ ඔලාවයක් යනවා. ඉතින් ඒක දැනගන්න පුළුවන් වෙන්නේ ඊට වැඩිය ඇඩ්වාන්ස් භාවනා කරන කෙනෙක් නැත්තම් ඔයගේ භාවනා කරලා පුරුදු සයිකියාට්‍රිස් කෙනෙකුට. ඒක අල්ලගත්තොත් පුණ්‍යයටත් පුළුවන් වෙනවා සයිකියාට්‍රිස් කෙනෙක් වෙන්න. ඉස්සරහට ඔයගේ තියෙන කෙනෙකුට කවුන්සලින් කරන්න. එහෙම නැත්තම් ෆ්‍රී ඇසෝෂියේෂන් එකක් දෙන්න. ඒ නිසා මේ පැත්තෙන් ඒ සයිකියාට්‍රික් පැත්තෙන් තියෙනවා නම් මොකක් හරි ඒ තියෙන එක සයිකියාට්‍රි පැත්තේ තියෙනවා නම් අපිට මේ වෙලාවේ ගන්න පුළුවන් උපදේශයක්. අන්න ඒක ගන්න කියන එක තමයි මම කියන්නේ.
මම සාමාන්‍ය ජීවිතේ වැඩ කරනකොට අනිත් අයට කවුන්සලින් කරන කෙනෙක් මම.
ආ ඒ නයි ටියුබට ඉතින් අල්ල ගන්න පුළුවන් නේ බලයි. ඉතින් පිස්සුනේ මම කියන්නේ ඉස්සල්ලා පිස්සු. එවනම් දන්නවනේ ડિප්‍රෙෂන් සයින් කියන්නේ මොනවද කියලා.
ඔව් ඒක ඒක එක මම සෝමනා සමව දන්නවා. ඒක හින්දා තමයි කියන්නේ මට හිතුණා මට භාවනාව කැඩුන එහෙම හැම බලාපොරොත්තුවක් තිබුණ නිසා ඒක කැඩුන නිසා වෙන්නත් පුළුවන් සමහර ජීවිතේ පෞල් කීපෙ
කැඩිලා නැහැ නේද ඒචෝ කතා කරන්නේ ෂොක් එකේ භාවනාව ගැන. එහෙම කැඩිලා නැහැ. ඒ නිසා ඒකන සැක් කරන්න එපා. තමන්න තියෙන්නේ ඒදීදීත් භාවනා කරනවා කියන එක ওই தත්තර මූණ දීපු නැති කෙනෙකුට හොඳ ආදර්ශයක් පූර්ව ආදර්ශයක්. සාධික එකයි මං කියන්නේ mindfulness එක තියාගන්න පුළුවන් නම් depression කරන් ගන්න එපා. mindfulness කරගෙන යන්න බැරි වෙනවා නම් විතරයි. හැබැයි ඒකත් සුපිරි mindfulness එකක් වෙන්න පුළුවන්. ඒකෙදි තමයි දැනගන්න පුළුවන් නේ මට දැන් depression තියෙනවා මට mindfulness නෑ. ඒවත් ඉතින් mindfulness එකේම results තමයි දරුව තමයි. ඒක නිසා මේක නිකන් අනුගේ දෙයක් විදියට බලලා මේක අනුකයිත් එක්ක මට share කරගන්න පුළුවන් කියන අදහසින් පුළුවන් තරම් මේ කමඨාන් සුද්ධ කරන වගේ කාල සැබැලතටන් වල එනතන් කට්ටිය ධර්ම සාකච්ඡා කරනකොට තමන්ගේ අත්දැකීම හෙලි දක්වන්නේ මේක ආයමත් උත්තර බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මෙන්න මෙහෙම වෙනවා කියන එක. ඒක තමයි ඔය සූත්‍ර පිටකේ කියලා කියන්නේ භාවනා කරලා රහත් වුණාට පස්සේ තමන්ට වෙච්ච අමලි කරදර ඔක්කොම කියලා තියෙනවා. එකක්වත් අසංගලා නැහැ. ඒක හරි එන්කරේජින්. අන්න ඒ ටික කරන්න කියලා තමයි මම කියන්නේ.
යසලාල් දැන් පුළුවන් මයික් එක අන් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
හොඳයි බොහොම ස්තුතියි. හලෝ හරි thank you. ගරු ස්වාමීන් වහන්සේ මම කැමැති මගේ මගේ කමටහන වතාවක් ඉදිරිපත් කරන්න. හොඳට මම ඇත්තෙන් නිතරම සක්මන සහ පරයන්කය කරනවා දවස ගානේ. ඒ නිසා මම කැමති මගේ කමඨාන් වார்த்தාවට මේ ඒ ඒ ඒ සක්මනේ ඒ භාවනාවේ මට එදිනෙදා මට උදව් වෙලා තියෙන හැටි කියලා යම් අවවාදයක් ගන්න. ඇත්තෙන් මට මෙහෙම කියන්න පුළුවන් හාමුදුරනේ මට හිතෙනවා මට ඉස්සරට වඩා යමක් හිතට හිතවිල්ලක් එනකොට මට ඒක දකින්න පුළුවන්. දැන් මෙන්න මේම එකක් මට හිතට ආවා. ඒ අනුව සමහරලාට මම ඒකට යමක් කරනවා සමහරලාට මම ඒක නොහිත ඉන්නවා. ඒ එක්සැම්ප්ල් හොඟක් වෙලාවට මට හිතෙනවා මට හිතට යමක් එනකොට ඒක තේරෙනවා කියලා. ඒතර ඒ වෙලාවේ මම හොඟක් වෙලාවට යමක් හිතලා තීරණය කරන්න පුළුවන් තත්යක් එනවා. දැන් උදේට නැගිට්ටාම එහෙම මට තේරෙනවා මගේ හිතට මහා ගොඩක් දේවල් ලෝඩ් වෙනවා. මේ හරි නිකන් හිස් වෙලා තීච්ච හිතට අන්න එහෙම. ඉතින් හඳුනේ මට ඇත්තෙන් දැනගන්න ඕන කාරණේ තමයි මේ හිතවිලි ඇවිල්ලා මගේ හිතේ මොන හරි දෙයක් ඇති කරන මොන හරි දෙයක් හිතේ හිතෙල් මේ යමක් හදනවා කො අතීතය ගැන කො අනාගතය ගැන මම හිතන්නේ ඒකට තමයි අර භවය කියන්නේ අර උපාදාන නිසා මකරමට භවයක් හදලා දෙනවා. ඉතින් මම මේ හැමදෙරණ ඇත්තෙන් කරන්න හදන්නේ එහෙම නැත්නම් මම හිතන්නේ හැමතිස්සෙම එතකොට මම උත්සාහ කරනවා ඒ වෙලාවේ හදාගත්ත ඒ භවය දැකලා ඒ ගැන මුකුත් නොකර ඉන්න. මම හිතනවා ඕකේ මම මේ වෙලාවේ යමක් හිතනවා උදාහරණයක් හැමදෙරණ දැන් සමලලට මම හිතනවා අනාගතේ මම මෙහෙම කරමු කියලා. එතකොට මට තේරෙනවා ඇයි මම මේවා හිතන්නේ. මම ඒවා හිතන්න ඕනේ නැහැ. මම මේ වෙලාවේ හිතනනම් ඇති කියලා. ඒකද හාමුදුරනේ මම මගේ හරි විදියකල යුතු කියලා දැනගන්න කැමතියි. ඔබ වහට සරෝ සරණයි.
ඔය තේ වෙලාවේ මම හිතන්න ඕනේ හිතන්නේ නැහැ කියලා කියන්නේත් මමයා තමයි. දැන් මේ මමයා නැති කරන තමයි මේ මමයා හොරාගෙනමයි පේනහන්නේ. ඔය යන ගමන හරි. නමුත් මේ ඉදිරිපත් කරන ක්‍රමයේදී වචන වලට අහු වෙලා තියෙන නිසා ওই ක්‍රමෙම කරන්ඩ ඔය යන ක්‍රමේ තමයි ක්‍රමේ. ඕකේ එන්නේ ඊස් වෙනවා නම් ඕකේ එන්නේ රිලැක්ස් වෙනවා නම් පාර හරි. එන්නේ තද වෙනවා නම් අනිත් පැත්තෙන් කියන්න පුළුවන් තමන් කරගෙන යන පරියන්ක සක්මන් වෙනද වගේම කරගෙන යන්න පුළුවන් නම් නැත්තම් පොඩ පොඩ ඉම්ප්‍රූව් කරන්න පුළුවන් නම් පාර හරි. ඒක බැරි වෙනවා නම් ඔයගේ ප්‍රශ්න නිසා අවුල් වෙනවා නම් එහෙමනම් චින්තනේ වැරදි. එහෙම නැත්තම් මිච්ඡා සංකල්පක ඉන්නේ සංකල්ප තියෙනවා. ඉතින් ඒක ටික 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 නිකන් ගලක් තව ගලක අතුල්ලලා දෙක පෘෂ්ඨ දෙක සුමට වෙන්න වගේ තමයි මේක වෙන්නේ. ඉතින් ඒ නිසා මට පේනවා එහෙම දෙයක් වේගනේ යනවා. නමුත් අර ඉදිරිපත් කිරීමට පාවිච්චි කරන වචනවල ට්‍රැප් එක තියෙනවා. මම කොහොම හරි හිතනවා හිතන්න නැතුව ඉන්න. මම කොහොම හරි හිතනවා ප්‍රපංච නොකර ඉන්න කියන්නේ කිසිම මම ඒ තමයි පෝෂණය කරන්නේ කොහොමද අක්කල්. ඒක කෙරෙන මට්ටමට එනවා භාවනාව භාවිත බහුලීකත වෙනකොට. දැනට කරනවා ඇත්ත ඒ මම ඉන්නවා ඇත්ත. නමුත් ඒක අන්තිමට නිතිපතා කාවනාව සිද්ධ වෙනවා. ඒ වගේම එන්නේ රිලීස් එකක් කීස් එකක් පරිශුද්ධියක් වෙනවා. එහෙමනම් ඒ කටේටි ඉබේ සිද්ධ වෙනවා. එතකොට ඔටෝ පයිලට් මෝඩ් එකට වගේ යන්නේ. අන්න ඒක තමයි කියන්න තියෙන එක ඔබ්සර්ව් කරන්නයි කියලා මම මේ කියන්නේ.
එමය හඳුරන්නේ. වහන්සේරනේ දුක් නිරෝගී
දීර්ඝායුෂ ලැබේවා. කවුද උදේ?
එමය ස්වාමීන් වහන්සේ.
මට පණිවිඩ කීපයක් තියෙනවා මතක්කරන. මම ඊයේ වුණා මේ සතිපාසල තුන්වෙනි සතියට ක්‍රියාත්මක කරපුවාම යාපනයේ පැත්තේ උතුරු මැද පළාත්වල තියෙන ෆොටෝස් ලැබුණාද නැහැ?
ලැබුණා ස්වාමීන් වහන්සේ.
ඒක මට රාජිකාට යවන්න ඕනේ, නිරෝෂ්ට යවන්න ඕනේ. ඒක මං හිතුවට වැඩිය සාර්ථකව යනවා. ඒ කියන්නේ ළමයි හදිහට පැදුරක් වෙනවා වගේ ටීචර්ස්ලත් එකතු වෙලා මුළු පිට්ටනිය පුරා මේ ෆොටෝ ටික බලන්න. එතකොට අපිට පේනවා එක දෙක නේ මම හිතන්නේ මේ පස්සෙනි වතාව.
පින්තූර දැක්ක ස්වාමීන් වහන්සේ ලස්සනයි.
ඔව්. ඒ ටික ෂෙයා කරගන්න අනික් අයත් එක්ක. මොකද මට මේ වෙලාවේ මතක් වෙන අර කොම්පියුටර් පේන නංග වලට ගහගෙන යනවා. ඉතින් මට ළඟ තිබුණ නම් මතක් වෙනවා. අනික් කටේ බෙදලා දෙන්න. ඔයාට මල්ලිකා කෙනෙක් වෙනවද? නැහැ නේ. මේ ටොරන්ටෝ.
නෑ. ඉංග්‍රීසි තනං කන්ටැක්ට්ස්.
මම ෆෝවර්ඩ් කරනවා.
නෑ මල්ලිකාට ෆෝවර්ඩ් කළා කියන්නේ මට අනෝ මගේ ඊමේල් එක එවන්න කියලා. මේ මම ඒ කට්ටියට ඇදියා මගේ USA UK European trip එක ඒක ඉල්ලලා schedule එක ඇරියා ඒගොල්ලෝ answer කරන්නේ මල්ලිකාට කියන්න අනු මට හරි කෞෂාල්ට හරි මට email එකක් එවන්න කියලා. එතකොට තුන්වෙනි එක ඊයේ තිබුණා education ministry එකත් එක්ක discussion එකක්. ඇත්තටම පහුගිය ටිකේම ඇවිදලා ඇවිදලා නිසා මම ගියේ නැහැ. මම රංජන්වපත් කළා, රංජන්ට වයින් කළා තියලා ඇරියා. ඉතින් ඒකදී අපි ප්‍රධාන කතා කරපු කාරණාවලින් ප්‍රධාන හොඳම ප්‍රතිඵල ලැබිලා තියෙන එකක් තමයි දැන් සාරධර්ම ආගමික කටයුතු සහ සතිපාසල් අධ්‍යක්ෂක කියලා නැත්නම් සාරධර්ම ආගමික කටයුතුකට ඒ නිල අධ්‍යක්ෂකකට නිලයක් බාර දීලා තියෙනවා. සතිපාසල් අධ්‍යක්ෂක කියලා අපිට වැඩිම උදත් කරන දර්ශනීය පත් කළා තියෙනවා. ඒක අපි මම හිතන්නේ අවුරුදු දෙකක විතර මම කියලා හරි ගිය වැඩක්. ඒක ඊයේ සාර්ථක වුණා. දෙක සමහර පළාත් උතුරුමැද වයඹ හොඳට කෙරෙන බවත් දකුණ බටහිර බස්නාහිර පළාත් කෙරෙන්නේ නැති බවත් බොහොම මේ උනන්දුවෙන් කතා කරා ඉහළ නිලධාරීන්. නමුත් මම දන්නවා දකුණ කෙරෙනවා කියලා. මම දන්නවා බස්නාහිර පළාත් කෙරෙනවා කියලා. ඉතින් මම කිව්වා ඔයගොල්ලෝම කිව්වට ඔයගොල්ලෝ ඇසුරු කරන උසස් නිලධාරීන් දන්නේ නැති උනාට ඒක බිම් මට්ටමේ වෙනවා. ඉතින් ඒක නිසා මේක communication upset එකක් තියෙන මිනිස්ටර් කට ඇතුලේ අපිට communicate කරන විදිහට හොඳයි කියලා. ඇත්තටම මම ස්තුති කරා. ඊට පස්සේ ඒගොල්ල කිව්වා පුළුවන් නම් දකුණු පළාතේ අග්‍රාණ්ඩු කාර්තුමයි පළාත් සභා ලේකම් පළාත් පාලක පාලනයේ ලේකම්නේ හම්බෙලා ඉහළ මට්ටමට දැනුවත් කරන්න කියලා මම පුළුවන් වෙයි කියලා හිතනවා විශ්වවිද්‍යාලක වගේ වෙනකොට. ඊට පස්සේ මම ඇත්තට මීටින් එකකින් ගියා. නමුත් ඒ දිගට මීටින් එක තියලා ඒගොල්ලෝ කතා කරලා තියෙනවා මේ communication එක upset එක නතර වෙන්න නම් නැනසල නැනස අන්නේ වගේ මේ ඒගොල්ලන්ගේ TV තියෙනවා dialogue TV 4-5ක් ඒ වගේ හැම කාලසටහනකටම ඉස්සල්ලා නැත්තම් පරිච්ඡේදයකටම ඉස්සල්ලා සතිපාසල පිළිබඳව පොඩි වීඩියෝ පටි ටිකක් ප්‍රසිද්ධ කරන්න ඇඩ්වර්ටයිස් කරන්න විනාඩි දෙකක මම කව විනාඩියක් තිබ්බත් ඇති එක වැද්දගත්ම අදහසක් කියලා. ඉතින් ඔය කාරණා ටික ඊ අපිට ඉෂ්ට වෙලා තියෙනවා. අපි සතිපාසලේ සභාපති රතින් රංජන් වයින් කරලා ඊට පස්සේ අපි හේමන්තට දුන්න මේ සැසිවාරය ඒ වගේම අපේ හිටපු සභාපති මේ හර්ෂවත් ගත්ත නැවත බෝඩ් එකට. ඉතින් ඒක නිසා වැඩ කටයුතු ටික ස්මූත්ලි යනවා. ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට හොඳ ප්‍රචාරයක් ලැබිලා තියෙනවා. මට හිතුණා ඒ ටික ඕගොල්ලොත් එක බෙදා ගන්න. ඒකටයි මම මේ වෙලාව පොඩ්ඩක් ගත්තේ. අහගෙන ඉන්න ඔක්කොමලා මතක් කරගන්න අපි ගත්ත දුක් ගත්තට හිත කරදර ගත්තට දුක් කරදර ගත්තට ඒක පාඩු වෙලා නැහැ. ඩිපාර්ට්මන්ට් එකේ කට්ටියට සතුටුයි මේ තරම් මිනිස්සු ප්‍රතිචාරය දක්වන එක ගැන. අප්‍රේල් වල ඉඳලා පටන් ගන්න සැසිවාරයේදී පාසල් වාරයේදී දවසකට විනාඩි පැය භාගයක් වෙනසම් විනාඩි 10 සිෂන්ස් තුනක් කරන්ඩ දැන්ටමත් තීන්දුයි ඒකත් ප්‍රකාශයටපත් වුණා මං කිව්වේ මේ වාරෙම කරමු කියලා ඒක දැන් කරන්න බෑ කිව්වා මේ අවුරුදු නිවාඩු වරේ මේ නිසා ඊගා පටන් ගන්න වාරේ විනාඩි දැන් බදාදා විතරනේ කරන්නේ ඉතින් බ්‍රහස්පති අඟහරුවාදා කියන දවස් ටිකෙත් කෙරෙහි කියන අදහස ඒ වගේම මං හිතන්නේ යුරෝපියන් යුනියන් එකට දාපු වීසා පාස් වෙලයි කියලා වගේ ආරංචියක් තියෙනවා මට තාම પાස්පෝට් එක ආවේ නැහැ එහෙමනම් අපි හිතාගත්ත විදිහට කාලසටහන යනවා කැනඩාය වෙන්නේ නැහැ කනගාටුදායක පුවතකට කියන් තියෙන්නේ මිනියපොලිස් මිනසෝටා ඕගනයිස් කරපු ඡන්න අක්ක බලන්න ගිහිල්ලා නිව්සීලන්තදී නැති වෙලා හાર્ට් ඇටැක් එකක් වගේ තමයි කියන්නේ ඉතින් ඒකත් අපේ පවුලේ කිට්ටුවන්තෙක් නැති වුණා වගේ ඒතරතුර ටික තමයි මට කියන්න
තියෙන්නේ. එමෙ සමිනාස ප්‍රතිපාසලේ ප්‍රගතිය ගැන හරි සතුටුයි. ඒ ඔබ වහන්සේ අපිට
කියපු ඔයගොල්ලයි නේමන්තත් ඉන්නවා මෙතන මං හිතන්නේ ඒගොල්ල අපිට පොඩි පොඩි වීඩියෝ පැටි ටිකක් හදලා සෑම්පල් ටිකක් එවන්න අපිට ගොඩාක් ඕන වෙනවා ඔය මේ ඩයලොග් ටීවී වගේ වට. ඒක නිසා එක එක මාතෘකා යටතේ නිකන් විනාඩිය දෙකේ නිරෝෂ්ණුත් ඉන්නවා ඌනම් දැන් අතපය කැඩලා ඉන්නේ. මේ පුලුවන් තරම් අපිට කෙටුම්පත් එවන්නේ නැත්නම් හදලා එවන්න.
එම ස්වාමිනාස චන්නත් එක ස්වාමිනාස ගිය සමානෙත් මම කතා කරා අපේ රිට්‍රීට් එක ඕගනයිස් කරන වැඩ සම්බන්ධයෙන් ඉතින් ඔක්කොම තැන් බුක් කරලා ඔක්කොම කොන්ට්‍රැක්ට් එකම සයින් කරලා ඔක්කොම මට ඊමේල් කරලා තමයි චන්න කිව්වේ චන්න නිව්සීලන්ත යනවා මේ ඉතුරු වැඩ ටික අපිට මේ පැත්තෙන් බලා ගන්න කියලා ඉතින් හරි බලාපොරොත්තු නැති මේ ආරංචිය තමයි ඉතින් ඡන්දගෙන අපිට
ඔය ඉතින් උදේටත් ඔය ටික තමයි ඉතින් උඹත් කොලයක අහක් ගාපු වෙලාවක පෙන දාලා අපි ඉතින් අනිච්චාවත සංඛාරා කියලා කියනවා මන්නම් මැරෙන්නේ නැති වෙන්නේ හිතාගෙන වැඩ
යන්නේ එහෙම දැන් ස්වාමීන් වහන්සේ ඒක හොඳටම දැනුණා මේ අපි කොයිලා නැහැ කියන එක හොඳටම දැනුණා මේ
උදේ නෙවෙයි වය කියලා දාට දාන්නේ වය අන්නක්කගේ දැන් උදේ අන්නක්කගේනේ
ඒක හරි
හරි
උපාලි ස්වාමීන් වහන්සේට වන්දනා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි.
උදේ මහන්තයා හරි අපි පටන් ගමු.
උපාලි ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේකින් අවසරයි. කාලයක් පටන් සතිපතා සිදු කරගෙන යන ලබන ධර්ම දේශනා වැඩසටහනේ අද දින දවසේ ධර්ම දේශනාවත් අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බං භික්කවේ ආදිත්තං කිංච භික්කවේ සබ්බං ආදිත්තං චක්කුම් භික්කවේ ආදිත්තං රූප ආදිත්තං චක්කු විඤ්ඤාණං ආදිත්තං චක්කු විඤ්ඤා චක්කු සම්පස්සයෝ ආදිත්තෝ යම්පිදං චක්කු සම්පස්ස පච්චයෝ උබ්බච්චති වේද හිතං සුකංවා දුක්ඛංවා දුක්ඛම සුකංවා තම්පි ආදිත්තං කේන ආදිත්තං රාගග්ගියා දෝසග්ගියා මෝහග්ගියා ආදිත්තං ජාතියා ජරාය මරණේහි සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි ආදිත්තංති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ ලයින් පින්නතුනි අපි එදා අවසන් කරපු තැන ඉඳලා තව පොඩ්ඩක් ඉදිරියට මේ කතා බහ දිගහැරියොත් අන්න මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති මේ විදියට දහසක් පිරිසක් දැන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා ඒ පිරිස යම් කිසි විදියක පැවිදි උපසම්පදා තත්ත්වයකට පත් වෙනවා එහෙම පත් වුණු මේ දහසක් පිරිස අර උරුවෙල කාශ්‍යප සමග 500ක් නදී කාශ්‍යප ගයා කාශ්‍යප සමග තව 300ක් 200ක් විදියට මෙහෙම එකතු වුණු දහසක් පිරිස භාග්‍යවතුන් වහන්සේ උපසම්පදා කරා පැවිදි කරා කියන විස්තරේ එතන සඳහන් වෙනවා. ඉතින් මෙහෙම උපසම්පදා කරලා පැවිදි කළා සඳහන් වෙන්නේ මොකද? උරුවේල් දනව්ෙහි කැමැති කාලයක් වැඩ ඉඳලා මේ ගයාව සමීපයේ වූ ප්‍රදේශයකට ගියා. ගයාව සමීපයේ ගයා ශීර්ෂෙහි දහසක් භික්ෂූන් සමග භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉඳියා කියලා සඳහන් වෙනවා. එතකොට මේ වැඩවෙසෙන අවස්ථාවේදී ඒ ගයා ශීර්ෂය අසලදී කරන ලද දේශනාව තමයි ඊළඟට සඳහන් වෙන්නේ. මොකද්ද? මෙන්න මේ කලින් කිව්ව විදිහට අමුතු විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනාව පටන් ගන්නෙ. මහණෙනි, සියල්ල ඇවිල්ලා ගත්තේ වෙයි. සබ්බම් භික්ඛවේ ආදිත්තං. ඔන්න ඔය විදිහට තමයි මේ කතාබහ පටන් ගන්නෙ. මහණෙනි, මේ සියල්ල ඇවිල්ලා ගත්තේ වෙයි. සියල්ල කියන්නේ කුමක්ද කියලා මුලින් පැහැදිලි කරනවා. එතකොට කියනවා මේ ඇස ඇවිල්ලා ගත්තේ වෙයි. මේ රූපය ඇවිල්ලා ගත්තේ වෙයි. ඊළඟට මේ ඇසයි රූපයයි එකතු වෙලා යම් කිසි විදිහක චක්කු විඥානයක් හැදෙනවද? ඒ දේ ඇවිල්ලා ගත්තේ වෙයි. ඊට පස්සේ ඇස රූපය චක්කු විඥානය කියන තුනේ එකතුවක් විදිහට යම් කිසි චක්කු සම්පස්සයක් ස්පර්ශයක් ඇති වෙනවද? අන්න ඒක ඇවිල්ලා ගත්තේ වෙයි. මේ ස්පර්ශ නිසා යම් කිසි කෙනෙක් සුව දුක් නොදුක් නොසුව වේදනාවක් විඳිනවද? අන්න ඒ වේදනාවත් ඇවිල්ලා ගත්තේ වෙයි. ඔන්න විදිහට අර පටිච්ච සමුපාද ධාමයේ දිගේ ඉදිරියට යනවා වගේ ප්‍රකාශ කරනවා මේකින් එක පුරුක. මේ විදිහට ඇසත් රූපයත් එකතු වෙනවා. ඒක මත පදනම් වෙලා මේ චක්කු විඥානයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක මත පදනම් වෙලා ඒ තුනෙම එකතුව ස්පර්ශය විදිහට හඳුන්වනවා. ඒ ස්පර්ශය මත අන සුව දුක් නොදුක් නොසුව වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ ඇස රූපය කියන දෙක ඇවිල්ලා ගත්තේ වෙයි. මේ විඥාණය මේ දෙක එකතු වෙලා හැදෙන විඥාණය චක්කු විඥාණය ඇවිල්ලා ගත්තේ වෙයි. මේ තුනම එකතු වෙලා හඳුන්වන ස්පර්ශයක් වෙද්ද ඒක ඇවිල්ලා ගත්තේ වෙයි. ඊට පස්සේ ඒ ස්පර්ශය මත පදනම් වෙලා යම් කිසි විදියක සැප දුක් නොදුක් නොසුව ඔය තුනම එකතු කළා තමයි කියන්නේ. යම් කිසි විදියක සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් ඇති වෙනවද? මේ තුනම ඇවිල්ලා ගත්තේ වෙයි. කොමකින් ඇවිල්ලා ගත්තේ වේද කියලා ඊට පස්සේ ඔන්න තව ප්‍රශ්නයක් අහනවා. දැන් කලින් මේ සියල්ල කියන්නේ කිම? සියල්ල ඇවිල්ලා ගත්තේ වෙයි කියලා කිව්වහම මේ සියල්ල කියන්නේ මොකද්ද කියන අදහසින් තමයි මුල් පැහැදිලි කිරීම කරන්නේ. ඊට පස්සේ අහනවා කොමකින් ඇවිල්ලා ගත්තේ වේද? මොකකින්ද මේක ඇවිලිලා තියෙන්නේ කියලා අහලා කියනවා මේ රාගේ නැමැති ගින්නෙන් රාගග්ගීනේ රාගග්ගියා ද්වේෂග්ගියා මෝහග්ගියා. මේ රාග නැමැති ගින්නෙන් ද්වේෂ නැමැති ගින්නෙන් මෝහ නැමැති ගින්නෙන් මෙන්න මේ ගින්නෙන් ඇවිලගෙන තියෙනවා. ජාතිය ජරාව මරණය ශෝකය විලාපය දුක් දෝමනස්ස සිත්තැවුල් ආදී දේවල් වලින් ඇවිලගෙන තියෙනවා. ඔන්නෝම පේලියක් කියාගෙන යනවා මොනවාකින් මොනවෙන්ද මේක ඇවිලිලා තියෙන්නේ? අන රාගෙන් ඇවිලිලා තියෙනවා, ද්වේෂෙන් ඇවිලිලා තියෙනවා, මෝහෙන් ඇවිලිලා තියෙනවා. අන ජාති ජරා මරණ ශෝක විලාප දුක් දෝමනස්ස සිත්තැවුල් මේවයින් ඇවිලිලා තියෙනවා කියලා ඔන්න ප්‍රකාශ කරා. ඊට පස්සේ එහෙම කියලා කියනවා යම්කිසි ආර්ය ශ්‍රාවක කෙනෙක් දකින්නවද මෙන්න මේ ඇවිලගත් ස්වභාවය, දකින්නවද මේක කුමකින්ද මේ ඇවිලගෙන තියෙන්නේ කියලා, අන්න ඒ තැනැත්තා මේ රූපයේ කලකිරෙනවා. මේ නිවැරදි දැක්ම නිසා, මේ පිරිසිද්ධ දැකීම නිසා, මේ විවෘත දැල්ම නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. මෙසේ දකින්න කෙනා අර රූපේ කලකිරෙනවා, ඇසේ කලකිරෙනවා, ඒ දෙක එකතු වෙලා හැදෙන විඥානේ කලකිරෙනවා, ඒ තුන එකතු වෙලා හැදෙන චක්කු සම්පස්සේ කලකිරෙනවා. ඒ චක්කු සම්පස්සේ නිසා යම්කිසි සැප දුක් නොදුක් නොසුව වේදනාවක් ඇති වෙනවද? අන්න ඒකේ කලකිරෙනවා කියලා අන්න යම්කිසි එක ධාමයක් දිගේ පුරුකක් දිගේ ඔන්න පැහැදිලි කරගෙන ගියා. ඊට පස්සේ එතනින් නවත්තන්නේත් නැහැ. ඊට පස්සේ කියනවා මහණෙනි, අන්න නැවතත් සියල්ල ඇවිල්ලා ගත්තේ වෙයි. සියල්ල නම් කිම? අන්න කන ශබ්ද තව ආයතනයක් ගැන පැහැදිලි කරනවා. කන ශබ්ද මෙන්න මේ දෙක ඇවිල්ලා ගත්තේ වෙයි. මේ කනයි සද්දයයි එකතු වෙලා හැදෙන සෝත විඥානයක් තියෙනවාද? ඒක ඇවිල්ලා ගත්තේ වෙයි. ඊට පස්සේ ඒ තුන මත පදනම් වෙලා සෝත සම්පස්සයක් තියෙනවාද? ඒක ඇවිල්ලා ගත්තේ වෙයි. ඒ ස්පර්ශ නිසා යම් කිසි සැප දුක් නොදුක් නොසුව වේදනාවක් විඳිනවාද? අන්න ඒකත් ඇවිල්ලා ගත්තේ වෙයි. මෙන්න මේ විදිහට තව ආයතනයක් දිගේ පැහැදිලි කරගෙන යනවා. ගිහිල්ලා කියනවා මොකකින් ඇවිල්ලාගෙන තියෙනවද? රාගෙන්, ද්වේෂෙන්, මෝහෙන් ඇවිල්ලාගෙන තියෙනවා. ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් ඇවිල්ලාගෙන තියෙනවා. ශෝකෙන්, විලාපෙන්, දුක් දෝමනස්ස වලින් ඇවිල්ලාගෙන තියෙනවා. සිත් ඇවුල් වලින් ඇවිල්ලාගෙන තියෙනවා. ඔන්න ඒ විදිහට ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළා කියනවා මෙසේ මේ ස්වභාවය විවෘත මනසකින් දකින ආර්ය ශ්‍රාවකයා මොකද වෙන්නේ? මේ රූපේ, මේ ශබ්දේ කලකිරෙනවා. ඊළඟට මේ කනේ කලකිරෙනවා. මේ දෙක එකතු වෙලා හැදෙන විඥානේ කලකිරෙනවා. මේ තුන එකතු වෙලා හැදෙන ස්පර්ශේ කලකිරෙනවා. ඒ වගේම මේ ස්පර්ශ නිසා යම්කිසි සැප දුක් නොදුක් නොසුව වේදනාවක් විඳිනවද? ඒ වේදනාවේ කලකිරෙනවා. ඔන්න ඔය විදිහට එක එක ආයතනයක් ආයතනයක් කරගෙන භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ඇහත් රූපත්, කනත් ශබ්දත්, ඒ වගේම මේ නැහැත් ගඳ සුවඳත්, ඊළඟට දිවත් රසත්, මේ කයත් ස්පර්ශත්, ඊළඟට මේ සිතත් සිතට අරමුණු වෙන ධර්මත්. ඔන්න ඔය කියන ආයතන හය දිගේම මේ පැහැදිලි කිරීම කරගෙන යනවා. මේ ආයතන හයම ඇවිලගෙන තියෙනවා. බාහිර අභ්‍යන්තර විදියට අඳුන්වනවා. ඇස අභ්‍යන්තර ආයතනය, රූපය බාහිර ආයතනය විදිහට අඳුන්වනවා. එතකොට මේ බාහිර ආයතනත් ඇවිලගෙන තියෙනවා, අභ්‍යන්තර ආයතනත් ඇවිලගෙන තියෙනවා. මේ අභ්‍යන්තර බාහිර ආයතන එකතු වෙලා යම් කිසි විදියක විඥානයක් ඒ මොහොතේදී ඇති වෙනවද? ඒ ඇති වෙන විඥානයත් ඇවිලගෙන තියෙනවා. මේ තුනේම එකතුව ස්පර්ශය විදියට අඳුන්වනවාද? ඒ අවස්ථාවේදී අන්නේ ස්පර්ශෙත් ඇවිලගෙන තියෙනවා. ඒ ස්පර්ශ නිසා යම් කිසි සැපක්, දුකක්, උපේක්ෂා වේදනාවක් ඇති වෙනවද? අන්න ඒවත් ඇවිලගෙන තියෙනවා. මොකකින් ඇවිලගෙන තියෙනවද? අර විදියට රාගෙන්, ද්වේෂෙන්, මෝහෙන් ඇවිලගෙන තියෙනවා. ජාතියෙන්, මරණයෙන්, ශෝකෙන් ඇවිලගෙන තියෙනවා. විලාපයන්ගෙන්, දුක් දෝමනස්ස වලින් ඇවිලගෙන තියෙනවා. සිත් ඇවුල් වලින් ඇවිලගෙන තියෙනවා. මෙන්න මේ ඇවිලීම, මෙන්න මේ සියල්ල මේ ආකාරයෙන් ඇවිලිලා තියෙන බව නිවැරදි බල්මෙන් විවෘත මනසෙන් බලන කෙනා මෙන්න මේ සියල්ලේ කලකිරෙනවා. මේ විදිහට මේවා සියල්ල ඇවිලගෙන තියෙනවා, මේවා සියල්ල මෙන්න මේ දේවල් වලින් තමයි ඇවිලගෙන තියෙන්නේ කියලා නිවැරදිව මේක දැක්කොත් අන්න ඒ කෙනා මේ සියල්ලේ කලකිරෙනවා. අන්න මේ විදිහේ දුරස්තභාවයක් මේ තැනැත්තගේ හිත තුළ ඇති වෙනවා. මේකෙන් මම දුරස් වුණොත් හොඳයි කියන ස්වභාවයක් මේ හිත තුළ ජනිත වෙනවා. ඉතින් ඕක තමයි භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදියක ප්‍රකාශ කරන්නේ, මේ දේශනාව සිද්ධ කරන්නේ. එතකොට මේ දහසක් පිරිසක් ගයා ශීර්ෂේ තියාගෙන මේ සිද්ධ කරන දේශනාව අවසන් වෙනකොට ඒ දහසක් පිරිස රහත් තත්වයට පත් වුණා, රහතන් වහන්සේලා බවට පත් වුණා කියලා සඳහන් කරනවා. ඒ කොටසක් තමයි අද දවසට ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ අපිට. එතකොට මේ දහසක් භික්ෂූන්ට එකවර කරපු දේශනාවක්, අර උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගායා කාශ්‍යප කියන ඒ පිරිස ප්‍රමුඛ කරගත්, ඒ පිරිසගේ ගෝලය පිරිසට සමග කරපු දේශනාවක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ. එතකොට ඒ නිසි කාලෙදී මේ පිරිස යම් කිසි කාලයක් ශාසනයේ ඉක්මුණාට පස්සේ තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් ওই විදිහේ දෙයක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ විදිහේ අවස්ථාවක් තමයි පහුවෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මේ කියන කතාව කොහොමද අපේ ජීවිතවලට ගැළපිලා ඉන්නේ කියලා පොඩ්ඩක් හිතුවොත් අන්න අපිට මෙහෙම දෙයක් දැක ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අද ලෝකේ දැන් අපි මේ කියපු වචන ටික තියෙනවානේ, මොනවද? ජාතිය, ජරාව, ඊළඟට මේ විදියට මරණය, මේ විදියට දුක් දෝමනස්ස, විලාපයන්, සිත් ඇවුල් වගේ වචන තියෙනවානේ. ඒ වචනවලට අලුත් අලුත් විදිහේ අමුතු අමුතු වචන අද කාලේ පාවිච්චි වෙනවා. මොනවද මේ වචන? ස්ට්‍රෙස් කියලා වචනයක් පාවිච්චි වෙනවා. ඇන්සයිටි කියලා වචනයක් පාවිච්චි වෙනවා. තව විවිධාකාර නම් තියෙනවා. කල් ගත වෙන්න අලුත් අලුත් නම් ගොඩක් පහළ වෙන පාටයි. අලුත් අලුත් වචන ගොඩක් හොයාගන්න පාටයි. එතකොට අන විවිධ වචන වලින් මේ මේ විවිධ විදිහට මේ දේවල් හඳුන්වන්න උත්සාහ ගන්නවා. ඒ විදිහ හැඳින්වීමක් කරනවා. කරාට මොකද මෙන්න මේ මූලය මේ බීජය තමයි මේ සියල්ල පිටිපස්සේ තියෙන්නේ. මෙන්න මේ විදිහේ ඇවිලගත් ස්වභාවයක් තියෙනවා. ඇවිලගත් ස්වභාවයක ප්‍රතිඵලය මොකද්ද? තැවීමක්, පෙලීමක්, පිලිස්සීමක් ඇති වෙනවා. ඉතින් ඒ පිලිස්සීම විවිධ විදිහට අරගෙන විවිධ වචන දාලා ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් අන මේ විදිහේ ස්වභාවයක් මේ විදිහේ පදනමක් තුල තමයි අපි කවුරු කවුරුත් දුවන්නේ. අන්නේ ඇවිලීම ගැන අන්න ඒකට මොකද්ද ලබා ගන්න පුළුවන් සැනසීම කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එදා වචන වලින් කතා කරත් මෙදා වචන වලින් කතා කරත් කොයි වචන වලින් කතා කරත් ඕක තමයි කාරණාව. එදාටත් අදාළයි අදටත් අදාළයි. එදා සමාජය එක විදිහකට මේ ක්‍රියාවලිය තියුණා. අද සමාජය වෙනස් විදිහකට තියෙනවා. එදා සමාජය එක යම් යම් වචන වලින් යම් වචන වලින් මේ දේවල් තියුණා. අද සමාජයේ වෙනත් වචන වලින් තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාව මෙන්න මේ ස්වභාවය කොහොමද අපි අධ්‍යයනය කරන්නේ, කොහොමද මේකට විසඳුමක් හොයන්නේ කියන සරල අපේ ජීවිතයට හරි අදාළ ගැටලුවක් ප්‍රශ්නයක් තමයි මේ කතා කරන්නේ. එතකොට අර විදිහේ පැවිදි දම් පුරලා අර විදිහේ වෙන ආගමක හරි කාලයක් ප්‍රතිපදා පුරපු කට්ටියකටම නෙමෙයි ඒ වෙනුවට අපි අපිටත් අදාළයි. විශේෂයෙන් වැඩ රාජකාරී ගිහි ජීවිත ගෙවන කට්ටියට ඉතින් ආයෙත්ින් මේක ගැන නම් කියලා දෙන්න ඕනේ නැහැ. මේ ඇවිලීම ගැන නම් සියල්ල ඇවිල්ලා ගත්තේ වෙයි. මේක තමයි කියන්නේ. දැන් පහුගිය දවසක කෙනෙක් ආවා මේ අලුතෙන්ම ඇවිල්ලා. අලුතෙන්ම ඇවිල්ලා කවදාවත් මේ භාවනාවක් කරලා එහෙම පුරුද්දක් නැහැ. ඉතින් ඒ වගේ කට්ටියට කතා කරන්න මං හරි ආසයි. මොකද මොන වගේ පදනමක්ද තියෙන්නේ? මෙයාට කොහොමද මේ වැඩේ අඳුනලා දෙන්නේ කියන චැලෙන්ජ් එක තියෙනවනේ එතන. එතකොට ඒක හොඳ නිකන් අමුතු ප්‍රියජනක වැඩක්. ඉතින් මේ තැනත් ඇවිල්ලා කියනවා අපි කියමුකෝ කොහේ හරි නිකන් රස්තියාදු වෙලා ලොකොන්දට කාලා බීලා බඩ දැවිල්ලක් සමග ආපු කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ කෙනෙක් කියනවා මම මේ මූලික උපදේශ පාටිය ඇහුවා. මම මේ විදිහට ඇවිද්දා. මේ විදිහට වාඩි වෙලා ඉඳියා. එතකොට මට දැනෙන්නේ එකම දෙයයි. මොකද්ද? ඇවිදිනකොට පිලිස්සෙනවා. වාඩි වෙලා ඉන්නකොට පිලිස්සෙනවා. මම ඉතින් ඇහුවා දැන් මේක විශ්වාස නැහැනේ මේ මොකද්ද මේ පිලිස්සිල්ල කියලා. පළවෙනි දවසේ කමන්නේ දෙවෙනි දවසෙත් බලන්නකො දෙවෙනි දවසෙත් ඇවිල්ලා කියනවා පිලිස්සෙනවා. පිලිස්සෙනවා පිලිස්සෙනවා එච්චර තමයි දැනෙන්නේ. තුන්වෙනි දවසෙත් කියනවා පිලිස්සෙනවා. පිලිස්සෙනවා එච්චර තමයි දැනෙන්නේ. එතකොට පිලිසීමක් විතරයි දැනෙන්නේ. දැසේ දැන් කකුලේ පය පොලේ වදිනවා දැනෙනවද? නෑ ඒක දැනෙන්නේ නෑ. පිලිස්සෙනවා දැනෙනවා. මේ වාඩි වෙලා ඉන්නකොට කය දැනෙනවද? ඒක දැනෙන්නේ නෑ. පිලිස්සෙනවා දැනෙනවා. ආරක විතරයි යාගේ අවධානයට අහුවෙන්නේ. ඉතින් මොකද්ද මේ? මෙන්න මේ කියන පිලිස්සීම තමයි ඔය තියෙන්නේ. අයෝගේ නිකන් මේ වෙන මැජික් එකක් නෑ. අර දේවල් උග්‍ර වෙලා අහම ඔන්න පිලිස්සීමක් දැනෙනවා. අර කී විදිහටම පිලිස්සෙනවා දැනෙනවා. ඉතින් ඕකේ අමුත්තක් නෑ. ඔය ලොකු දුකක් වේදනාවක් ආපු වෙලාවක බලන්නකෝ. ඔන්න දැනෙනවනේ පිලිස්සෙනවා දැනෙනවා. ඉතින් ඒ වගේ පිලිස්සීමක් සහිතයි. ඒ වගේ උග්‍ර වුණාම වෙන මුකුත් දැනෙන්නේ නෑ. පිලිස්සීම විතරයි. පිලිස්සීම විතරයි. එහෙම අවස්ථා තියෙන ඕන තරම්. අපේ අපේ ජීවිතවලත් ඇති ඕන තරම්. විවිධ අවස්ථාවලදී අන දැවිල්ලක් පිලිස්සීමක් විතරක් ඉදිරිපත් වෙලා එනවා. මොකද අර ප්‍රශ්නේ උග්‍ර වෙලා. එහෙම නැත්නම් ඔය අපි කියන්නේ ඇන්සයිටි ස්ට්‍රෙස් කියලා ඔය කියලා හඳුන්වන්නේ. ඒ වගේ අවස්ථාවලත් ඔය වගේ දෙයක් තමයි. එතනත්තට හේතු කාරණාවක් හොයන්න බෑ. නමුත් මොකද්දෝ අඳුරක් මගේ පිටිපස්සේ එළවගෙන එනවා. මේ අඳුරු වලාවක් මාව මගේ පස්සේ මැවිලා මං යන තැන වහිනවා. වගේ ස්වභාවයක් මෙතන ඇත්තට මතක් වෙලා එනවා දැනෙනවා. පහුගිය කාලේක කාටුන් එක ගත්ත උනා පොඩි කාලේ ඔය බලපු එකක අනේ එක මිනිස්සෙක් ඉන්න එක වැහි වලාකුලක් මිනිහා පිටිපස්සෙන් එලෝ එලෝ වහිනවා අනිත් ඇඟල හොඳට ඉරපායලා හරියගේ පිටිපස්සේ විතරක් යන වලාකුලක් තියෙනවා. එනතර අර මැස්සෝ ඉන්නේ සමහර මැස්සෝ ජායකෙක් ඉන්න ඌ අර හැමදාම පිටිපස්සෙන් එන මැස්සෙක් ඉන්නවනේ අන්නේ වගේ මැස්සෙක් වගේ මේ වැහි වලාකුල එලෝ එලෝ පිටිපස්සෙන් අඹාගෙන ගිහිල්ලා අඳුරු කරනවා වහිනවා. ඉතින් ඒ වගේ ස්වභාවයක් හරි රියල් එකේනට. එයාට කිව්වෝ නෑ නෑ පිලිස්සෙන විදියක් නෑ බලන්නකෝ පොඩ්ඩක් ඔය මොකද්ද ඔය කියන්නේ කියලා. එයා ඒක පිළිගන්න සූදානම් නෑ. ඒ විනෝඩ එයාට ඒක හරි රියල්. එයා කියනවා නෑ නෑ මේක හොඳට ප්‍රകൃතියක් විදිහට මේක හොඳට ස්ථාවර විදිහට මට දැනෙනවා. ඉතින් ඒ හිතේ తত্ত্বය යම් කිසි විදිහක උග්‍ර වෙලා. එතකොට මේකට හේතු කාරණා හොයන්නත් බෑ. ඔය ඇන්සයිටි කියන තියෙන කට්ටියත් කියනවා හේතු කාරණාවක් හොයන්න බෑ. මොකද්ද මේකට හේතුව කියලා එහෙම පැහැදිලි කාරණාවක් පෙන්නන්න බෑ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. හරි. එතකොට එහෙනම් හා ඒත් අපි හිතමු පැහැදිලි හේතු කාරණාවක් පෙන්නන්න බැරි වුණත් මේක යම්කිසි දෙයක් අපිට විදහ දක්වනවනේ. මොකද්ද මේ විදහ දැක්වීම? මෙයා කියනවා අපේ මානසික සෞඛ්‍ය පිරිහිලා. ඒක තමයි පණිවිඩේ. ඒක කියනවා. එතකොට මේ හිත මේ පිරිහිනු මානසික සෞඛ්‍ය දරාගන්න විදිහ තමයි ඔය. ඔය විදිහට ඇන්සයිටි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙන විවිධ වචන වලින් කියන්න පුළුවන්. අන්න අර කියන පිලිසීම තමයි. ඒක තමයි මේ ක්‍රියාවලිය එක්ක ගනුදෙනු කරන ක්‍රමය. දැන් ඔය කයට මොන හරි වැරදි දෙයක් ඇතුළු වුණාම වමන යනවා බඩ යනවා කියලා තියෙන්නේ. අන්න මොකද ෆුඩ් පොයිසනින් වලට වෙන දේ තමයි. මේක දැන් ජරාව කාලා මේක පිට දාගන්න ඕනේ. මේක කයේ තියෙන එක තව අනතුරු සහගතයි. එතකොට අන්න යා මොකද කරන්නේ? එක්කෝ ලයිබ්‍රේකයක් විදියට නැත්නම් අනිත් පැත්තෙන් යනවා. ඇබල් ඇබ ගහලා නවත්තන්න බෑ. පොල් මුඩු ගහලා නවත්තන්න බෑ. පිට වෙලා යනවා. අන්න ඒ පිටවීම ඒක ෆිසිකල් බොඩි එකේනේ. භෞතික ශරීරනේ ඒ බඩ යාම තියෙන්නේ. මේ මනසේ බඩයාම තමයි මෙන්ටල් ඩයරියා කියලා හඳුන්වනවා. මොකද්ද මෙන්න මේ ඇන්සයිටි එහෙම නැත්නම් ඔය විවිධ නම් වලින් හඳුන්වනවා. එහෙම නැත්නම් ඔය විදිහට අපි කියමු පිලිසීමක් විදිහට තමයි අර තැනතර දැනෙන්නේ. එයාගේ වචනෙන් කිව්වොත් එයාට පිලිස්සෙනවා දැනෙනවා. ඉතින් අන්න ඒ පිලිස්සීම යම් කිසි විදියක මේ හිතේ තියෙන ඒ දුර්වල තත්ත්වයක් එහෙම නැත්නම් අපි කියමු අර විදිහට හිතට තමුන්ගේ පැවැත්ම සඳහා කරන ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. ඒ ක්‍රියාවලිය යම් කිසි විදියක අපිට සලකුණක් පෙන්වනවා. මොකද සලකුණ? මට මේ විදිහේ වැඩි වැඩියෙන් කය නිරෝගී කරනවා වගේම මානසික නිරෝගීතාවයකුත් අවශ්‍ය වෙනවා කියන සලකුණ එයා විදහ දක්වනවා. එතකොට මේ ඇන්සයිටි එකට හේතු කාරණා හොයාගන්න බැරි වුණාට අන්න ඒක අපිට යම් කිසි පණිවිඩයක් දෙනවා. මේ පණිවිඩය ඇහුවොත් අන්න මේ මෙන්ටල් ඩයරියා එකක් තමයි තියෙන්නේ. ඒ සඳහා යම් කිසි පිළියමක් කියදිය යුතුයි, යම් කිසි විසඳුමක් හොයාගත යුතුයි කියන පණිවිඩේ එයා නැවත නැවත දෙනවා. ඉතින් සාමාන්‍ය ඔය සාමාන්‍ය ජීවිත ගිහි ජීවිත ගෙවන කට්ටියගෙන් පෞගේ කාලෙක මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහලා තිබුණා. මොකක්ද අහලා තිබුණ ප්‍රශ්නේ? මේ මොන දේවල් මත පදනම් වෙලාද ඔබට ආතතියක් වෙහෙසක් පීඩාවක් ওই විදිහේ ඇති වෙන්නේ? මොන දේවල්ද කියලා අහුවාම එක එක්කෙනා නම් කරනවා. සමහර කියනවා මේ එක්සෑම්ස් මට මේ විදිහ ආතතියක් ඇති වෙනවා. එහෙම නැත්නම් ওই වටපිටාවේ ඉන්න කට්ටියගේ ඩ්‍රාමා නිසා මට ආතතියක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ thoughts නිසා මට ආතතියක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ financial ප්‍රශ්න නිසා, ආර්ථික ප්‍රශ්න නිසා මට ආතතියක් ඇති වෙනවා. මාසේ කුලිය ගෙවන්න වුණාම මට ආතතියක් ඇති වෙනවා. දැන් ඊළඟ පාර ලයිට් බිල් ගෙවන්න එහෙම වෙනකොට කට්ටියට ආතතිය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මිනිස්සු මට ආතතිය ඇති කරනවා. ඊළඟට deadlines මට ආතතිය ඇති කරනවා. එහෙම නැත්නම් මේ රැකියාව ආතතිය ඇති කරනවා. එහෙම නැත්නම් අර විදියට නෙගටිව් වයිබ් එකක් තියෙන මිනිස්සු ආශ්‍රය කිරීම, ඒ කෙනෙක් එක්ක කල්ගත කිරීම, කටාබහ කිරීම මට ආතතියක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ විදියට නිින්ද හරියට නොලැබුණොත් මට ආතතියක් ඇති වෙනවා කියලා ওই විදියේ නොයෙකුත් ආකාර හේතු මේ පිරිස් ඉදිරිපත් කරනවා. අන්න අර දැවිල්ලකට, පීඩාවකට, වෙහෙසකට හේතු කාරණා ඉදිරිපත් කරනවා. එතකොට ওই හේතු කාරණා ওই විදිහට ඉදිරිපත් කරාට මේ හේතුවට පිටිපස්සේ ඊට වැඩිය ලොකු පදනමක් තමයි බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වන්නේ. එහෙම නැත්නම් කෙනෙක්ට පේන්න පුළුවන් ආ එහෙනම් මාසෙ බිල ගෙව්වා නම් හරි. කවුරු හරි ඇවිල්ලා ගෙව්වොත් මගේ ආතතිය නැති වෙයි කියලා. එහෙම නැත්නම් අර විදියට මේ අනවශ්‍ය කට්ටිය ආශ්‍රය නොකර ඉඳියොත් හරි. එහෙම නැත්නම් මේ විදියට වැඩිපුර නිදිය ගත්තොත් හරි. ඒ එතකොට මගේ ආතතිය නැති වෙයි. එතකොට මට විසඳුමක් ලැබෙයි කියන අදහසක් එන්න පුළුවන් මේකෙන්. ඒක තමයි ලෝක මතවාදී. අර විසිකරන ගල දිහා බලනවා. මිලරේපා කියනවා වගේ අන්න බලු බැල්මක් බලනවා. කවුරු හරි අන්න ගලක් ගැහුවොත් බල්ලෙට බල්ලා ගල දිගේ දුවගෙන ගිහිල්ලා ගල හැපීමක් තමයි සිද්ධ කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අන්න මේ විදිහට සිංහෙහිගේ බැල්මක් බලලා කියනවා ඕක පිටිපස්සේ තියෙන ඊට වැඩිය බරපතල ක්‍රියාවලියක්. මෙන්න මේ දේවල් තමයි මේක ක්‍රියාවලිය. ඔන්න ඒ දැවිල්ලක් ඇවිල්ලා ගැනීමක් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මතුවෙලා එනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට මතුවෙලා එනවා. මෙන්න මේ ක්‍රියාව, මෙන්න මේ පුහුණුව, මෙන්න මේ භාවනාව වඩන්න. එතකොට ටිකෙන් ටික ඕකෙන් අත් මිදෙන්න පුළුවන්. එතකොට ටිකෙන් ටික ඔය දැවිල්ල නැති වෙන්න පුළුවන් කියන ප්‍රකාශය සිද්ධ කරනවා. ඒ ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ අපි ඉදිරියේ තියන්නේ. එහෙම නැතුව අර හේතු කාරණා විසඳීමක් නෙමෙයි. දැන් පහුගිය දවසක මොකද්ද විද්‍යාපීඨයකට ගියා. ඒ ළමයි ඉන්නේ නිකන් අපායට පොඩ්ඩයි වෙනස්. පොඩ්ඩයි නිකන් අඩු අපායකට ළඟ ළඟ. ආවට පස්සේ යන දෙන්නේ නැහැ. දවසම අර ෆුල් කිට් ගහලා ඉන්න ඕනේ. ඊට පස්සේ කන්න තියෙන්නේ බතුයි වත්තක්කයි විතරයි. ඔය විදිහේ අමුතු පරිසරයක්. ඉතින් කියනවා මේ සතියයි හමාරයි වෙන්නේ ගෙදර ඉඳලා ඇවිල්ලා තව මාසයක් විතර යනකොට බලන්නකෝ සවින්නන්ස මේ කට්ටිය ගැඟවල්වල මූණවල හැටි. උදේවරුයි බුම්මගෙන ඉඳලා හවස් වරුයි ට්‍රැක් එකකට බැහැලා ආවා. ඊට පස්සේ කියනවා යන්තම් දැන් පොඩ්ඩක් මූණ හිනාවක් පොඩි විවේකයක් මතෙල ඇවිල්ලා. ඉතින් ඒ වගේ කට්ටියක් දැක්කහම අන්න අපිත් එක්ක ගියපු එක්කෙනෙක් කියනවා මම මේගොල්ලන්ට මොන හරි කරන්න ඕනේ සයන්ස. මේගොල්ලන්ට කෑම වේලක් ගෙනහලා දෙන්න ඕනේ. මම මේ වැඩේ ඉවරෙච්ච ගමන් මෙහෙට ඇවිල්ලා මේක කරනවා. මේගොල්ලන්ට දාන වේලක් දෙන්න ඕනේ. මේ ආහාරවත් නැති ළමයි මේ බලන්නෝ කියලා හරි වෙහසක් දුකක් අරගත්තා. ඉතින් හොඳයි ඇත්තටම ආහාර වේලක් දෙන එක. නමුත් ඒ එතනින් ওই පස්සේ විසඳෙනවද? නෑනේ. පාවෝ දයින්දලා අපවර බඩගින්න. ඒ විදිහට මේ පද්ධතිය වෙනස් කරන්න බෑ. ඊට වැඩි එහා ගියපු හේතු කාරණා ඔක පිටිපස්සේ තියෙනවා. එතකොට එහෙනම් මේ ආහාර වේලක් දෙන එක ඉතින් දැක්ක පමණට ඒ හිත කරදරයක් ගත්ත පමණට හොඳයි. නමුත් එතනින් එහාට ගියපු බරපතල හේතු කාරණා ඔක පිටිපස්සේ තියෙනවානේ. අර විදියට පැලැස්සරයක් ගහලා පොඩ වහලා දාන්න පුළුවන්. නමුත් තුවාලෙට ඊට වැඩි මූල බීජයක් තියෙනවා. බරපතල අන්න බැස ගැනීමක් තියෙනවා. ඉතින් එන්නේ වගේ මේ මතුවෙන තුවාලේ උඩින් පැලැස්සර ගහනවා වෙනුවට මේකේ හේතු කාරණාව නැති කරන්න, මේකට නියම ප්‍රතිකර්මය කරන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. ඉතින් ඒ ආරාධනාව අපි කී දෙනෙක් බාර ගන්නවද කියන එක වෙන වෙනම ප්‍රශ්නයක්. අපි කොච්චරනම් අර බල්ලෙක්ගේ බැල්ම සහ සිංහෙක්ගේ බැල්ම අතර වෙන සඳුනනවාද කියන එක ප්‍රශ්නයක්. මේක පිටිපස්සේ මීට වැඩිය හේතු කාරණා තියෙනවා. මේක මීට වැඩිය උඩුදුවපු, මේක මීට වැඩිය කිඳා බහැපු ප්‍රශ්නයක් මෙතන තියෙනවා. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයනවා නම් ක්‍රමානුකූලව අර ඒ ප්‍රශ්නේ නිසා ඇති වෙන රෝග ලක්ෂණ ටිකත් ක්‍රමානුකූලව නැති වෙලා යනවා. ඒවා අඩු වෙලා යනවා. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහ අදහසකින් කටයුතු කරන්න, අන්න ඒ විදිහ උත්සාහයක් ගන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට අර දැවිල්ලක් තමයි මුලින් දැනෙන්නේ. මේ දැවිල්ලේ හේතු කාරණා මොකද්ද? අන්න මේ සියල්ල ඇවිල්ලා ගත්තේ වෙයි කියලා ප්‍රකාශ කරන්නේ හේතු කාරණා ටික තමයි. මේ විදිහට ඇසක් රූපයක්, ඒ දෙක එකතු වෙලා හැදෙන විඥානයක්, ඊට පස්සේ ඒකෙන් ඇති වෙන ස්පර්ශයක්, ඒකෙන් සැප දුක් නොදුක් නොසුව යම් කිසි වේදනාවක් ඉදිනවද, මේ සියල්ලම ඇවිල්ලා ගත්තේ වෙයි. මෙතන තව හොඳ දෙයක් තියෙනවා. මොකද්ද? සැප දුක් විතරක් නෙමෙයි. සැප දුක් නම් ඇවිල්ලා ගත්තේ වෙයි කියලා පොඩ්ඩක් හිත හදාගන්න පුළුවන්. අර නොදුක් නොසුව වේදනාවත් ඒ ගොඩටම දාලා තමයි තියෙන්නේ. මේ තුනම ඇවිල්ලා ගත්තේ වෙයි. අන්න ඒක නිසා මේ ආකාර වෙහෙසක් පීඩාවක් මතුවෙලා එනවා. මොකද්ද මතුවෙලා එන්නේ? මේ විදියට ජාති ජරා මරණ විලාප දුක් දෝමනස්ස සිත් ඇවුල් මතුවෙලා එනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට අන්න යම්කිසි අවස්ථාවක සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා මෙන්න මේ සැප දුක් නොදුක් නොසුව කියන තුනේම කතාවත් පැහැදිලි වෙන ප්‍රශ්නයක් අහනවා. ස්වාමීන් වහන්සේ මේ මේ නිවන පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්ද? මොන වගේ ස්වභාවයක්ද මේක? මොන විදිහේ විඳීමක්ද මේකේ තියෙන්නේ කියලා අහනවා. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියනවා ඒකේ විඳීමක් නැහැ. මේ සැප දුක් නොදුක් නොසුව කියන මේ තුනෙන්ම අත්මිදිනු වේදහිතයක් නැති තත්වයක් තමයි මේක කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා අයියෝ ඉතින් විඳීමක් නැත්තම් ඕකෙන් වැඩක් තියනවද කියලා. අපි හිතන්නේ මේ මොකක් හරි අර ජංජසුරුට්ටුවක් ගහගත්තා වගේ සූස්තියක ඉන්න පුළුවන් වෙයි කියලානේ. අන්න එහෙම විඳීමක් නැත්තම් ඕකෙන් වැඩක් තියනවද කියලා අහනවා. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කියනවා වේදනාවක් නැති එකම තමයි නිවැරදි නිවීම. අන්න වේදනාවක් තියනවාද ඒක නැවතත් දුකක් බවට පරිවර්තනය වෙලා එනවා. එතකොට යම් තාක් විඳීමක් තියනවාද ඒ තාක් මෙන්න මේ කියන ඇවිලගත්ත ස්වභාවය තියෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ මෙතන සැප දුක් නොදුක් නොසුව කියන තුනම මෙතන දාලා එකට බැඳලා කියනවා මේ සියල්ල ඇවිලගත්තේ වෙයි. අන්න මොනවද ඇවිලගෙන තියෙන්නේ? අර නොදුක් නොසුව වේදනාවත් රාගෙන් ද්වේෂෙන් මෝහෙන් ජාතීන් ජරායෙන් මරණයෙන් ශෝකෙන් විලාපෙන් දුක් දෝමනස්ස වලින් සිත් ඇවුල් වලින් ඇවිලගෙන තියෙනවා කියන එක තමයි මේ කියන්නේ. අන්න අර ප්‍රතිපදාවේ භාගයක් පිරුවොත් වැඩේ අවුල්. ආපහු අර චක්‍රෙම කරකිනවා. දැන් ඔය සාමාන්‍ය ඔය බ්‍රහ්ම ලෝක වල දිව්‍ය ලෝක වල යන කට්ටිය ඉන්නවනේ. ගියාට මොකද ආපහු කරකිලා එනවනේ. ආපහු එනවා. අර අර චක්‍රෙම කරකිනවා. අර නිකන් අර මේ මේ උඩින් යන ජෙට් එකක ඒ ඉන්ධන ඉවරුනේ යම් කිසි වෙලාවකද අන්න ඒ වගේ ඇවිල්ලා පොළොවට වැටෙනවා. පොළොවට වැටිලා නවතින්නේ නැහැ ඊටත් පහළට යනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට මේ නොදුක් නොසුව එක අල්ලගත්තත් එතනත් තියෙනවා. එතනත් බැම්ම අර විදිහටම වැටිලා තියෙනවා. හරියට නිකන් අර මස් කඩේ ඉඳලා නිදහස් කරගෙන ගිහිල්ලා පින් කියලා ගහලා නිදහස් කරපු හරක් වගේ. ඉස්සර ඔය මහරගමත් ඉන්දියා 60-70ක් හරක් ටිකක්. අනේ මොනවා වුණාද දන්නේ නැහැ. කවුරු හරි හොඳට බලා කියාගත්තා. ඉතින් අර මස් කඩේ ඉන්න එකෙක් අර විදිහේ කරුණා ඇති කෙනෙක් නිදහස් කළා පින් කියලා ඒ කරුණාවෙන් මහාන ගහලා ඔන්න එළියට දානවා. දැම්මට මොකද අන්න ටික දවසකින් නැවතත් අර කඩේටම එනවා. අර ඉස්සරහ දොරෙන් නික්මිලා ගියපු අරකා පිටිපස්සේ දොරෙන් ඒ කඩේටම එනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් සහිතයි මේ ගමන. ඒක නිසාමයි කියන්නේ මේකේ නොදුක් නොසුව කියලා වේදනාවක් තියෙනවාද ඒකත් ඔය මල්ලටම දාන්න වෙනවා. ඔය ඇවිලගත් ස්වභාවයම ඒක තුලත් තියෙනවා කියන එක තමයි මේ ප්‍රකාශ කරන්නේ. අන්න ඒ බව දැනගෙන එහෙනම් මොකද්ද නිවැරදි නිවීම? අන්න අර මේ හිත මේ සියල්ලේ කලකිරෙනවා කියලා කියනවනේ. අන්න ඒක තමයි ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ ඇසේ රූපේ කලකිරෙනවා. ඊළඟට මේ කනේ ශබ්දේ කලකිරෙනවා. මෙවනි සැති වෙන විඥානේ කලකිරෙනවා. ස්පර්ශේ කලකිරෙනවා. සැප දුක් නොදුක් නොසුව යම් කිසි වේදනාවක් ඇති වෙනවද? ඒකේ කලකිරෙනවා. ඔන්නේ කලකිරීම තමයි වෙනස. එන්නේ කලකිරීම තමයි පරිවර්තනේ. ඒකෙන් තමයි නිවැරදි විවේකයක් නිවැරදි සැනසීමක් ළඟා කරගන්න පුළුවන්. එහෙම නැත්තම් අන්න අර ක්‍රියාවලියෙන් මිදීමක් නැහැ. එතකොට මේ හිත මේවයේ කලකිරීමක් පිළිබඳ කතාවක් තමයි මේ කියන්නේ. එතකොට ඒක යම් කිසි විදියක මේ වඩනා ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි එන්නේ. එහෙම නැතුව නිකන් හිතලා කලකිරෙන්න බෑ. ඒ වෙනුවට මොකද වෙන්නේ? අන්න මේ සිහියක් පුරුදු කරන්න. විවෘත මනසකින් මේ යන ක්‍රියාවලිය දිහා බලන්න. මේ නැවත නැවත පීඩා දෙන හිතිවිලි, මේ නැවත නැවත පීඩා දෙන සිදුවීම් ඔස්සේ මේ හිත කොහොමද ගමන් කරන්නේ? ඒවා නිසා කොහොමද වෙහෙසක් පීඩාවක් ඇති වෙන්නේ කියන බව දැනගනිමින් නැවත නැවත මේ ප්‍රතිපදා වඩන්න. ඒ තැනතර කරන්න තියෙන එකම දේ තමයි මේ සිහිය පිහිටවනවා. ඒ දේට නැවත නැවත උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර කලකිරීමක් හිත තුළ ඇති වෙන්නේ. එහෙම නැත්නම් කලකිරීම කෙලින්ම ගන්න බෑ. ඒ වෙනුවට අර වඩන ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒක එන්නේ. ඒක හොඳට දකින්න පුළුවන්. යම්තා කරමුණක් අපි විනිවිද දකින්නේ නැති තාක්කල් තමයි ඒකට බැල්ම තියෙන්නේ අපිට. ඒක පිළිබඳ ආකර්ෂණයක් අපිට තියෙන ඒ තාක්කල් පමණයි. යම් කිසි අරමුණක් නිවැරදිව විනිවිද දැකගත්තද, හාත්පස දැනගත්තද, තවදුරටත් ඒ අරමුණ කෙරෙහි ආකර්ෂණයක් අපේ තුල ඇති වෙන්නේ නැහැ. ඔකට හොඳම උදාහරණ තමයි හුස්ම. එහෙම නැත්නම් පියවර. මෙන්න මේ දැනෙන දැනීම යම් දවසක හත්පස දැක්කද, අන්න විනිවිද දැක්කද, තවදුරටත් ඒ හුස්මේ හිත රඳන්නේ නැහැ. තවදුරටත් පියවරවල හිත රඳන්නේ නැහැ. ඔය අරමුණේ විවිධ පැතිකඩ තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකාශය තමයි 11 ආකාරයක්. දැන් 11 කියලා නම්බරේ දීපු ගමන් මොකද කරන්නේ? අන්න ඊට පස්සේ 11 ආකාරය බලන්න යනවා. එහෙම එකක් නෙමෙයි, පේන එක බලන්න. විවිධ ආකාර විවිධ වෙලාවල් වලට පේනවා. පේන ටික බැලුවාම ඇති 11ම කවර් වෙන්න ඕනේ නැහැ. ඔක්කොම 11ක් තියෙනවා තියරියට අනුව. පේන ටික බැලුවොත් ඔන්න පේනවා වෙලාවකට මේ හුස්ම ප්‍රණීතයි. බොහොම නිකන් ප්‍රිය දනවනවා. තව වෙලාවකට මහා අප්‍රියයි මේ හුස්ම. අන්න පැතිකඩ දෙකක්. තව වෙලාවකට මේ හුස්ම ළඟින් පේනවා ළඟ වෙලා වගේ. තව වෙලාවකට මේ හුස්ම ඈතින් දුරට පේ දුරින් තියෙනවා පේනවා. තව වෙලාවකට මේ හුස්ම පොඩි වෙලා කොහෙදෝ තියෙන පහන් දැල්ලක් වගේ චූටියක් පේනවා. ඔන්න ඒ විදිහේ විවිධ පැතිකඩ කියන්නේ. ඒතකොට ඒ විදිහේ 11 ආකාරයක් තියෙනවා. යම් කිසි දවසක මේ හත්පස මේ අරමුණ දැක්කද, තවදුරටත් මේ හිත ඒ හුස්මේ රඳන්නේ නැහැ. ඔන්න ඔය පරිවර්තනේ අපිට භාවනාවේදී දකින්න පුළුවන්. ඉතින් මේ දැනට මොකද කියන්නේ, අයියෝ ඉස්සර නම් හොඳට හුස්ම බලාගෙන ඉන්න පුළුවන්, දැන් හුස්මත් දෙකක්වත් බලා ගන්න බෑ, මොකක්දෝ භූත දෝෂයක්දෝ කොහෙද ඇවිල්ලා කියලා ඔන්න ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් සක්මණේ අපි තමු පියවරවල විදිහට දැනෙනේ දැනීම යම් කිසි දවසක හාත්පස දැක්කද, තවදුරටත් ඒකේ හිත රඳන්නේ නැහැ. එතකොට කියනවා සක්මණන් කරනවා තමයි, සිහියකුත් තියනවා තමයි, නමුත් මේ පියවරවලට අවධානය යන්නේ නැහැනේ. ඔහේ ඉන්න බවක්, ඔහේ සක්මන් කරන බවක්, ඔහේ මේ හිත තියෙන බවක් වගේ එකක් තමයි දැනෙන්නේ කියලා සවය චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ හරියන දේ වැරදුනා කියලා අරගත්තට පස්සේ ඉතින් කොහොම ගොඩ දාන්නද? නැවත නැවත කියන්න ඕනේ, මේ අරමුණක් විනිවිද දැක්කද, හත්පස දැක්කද, තවදුරටත් ඒක හිත රඳන්නේ නැහැ. අන්න අර කලකිරීම තමයි කියන්නේ. මුලින්ම කලකිරෙන්නේ කොහෙද? හුස්මේ තමයි කලකිරෙන්නේ. මුලින්ම කලකිරෙන්නේ කොහෙද? අන්න අර පියවරවල තමයි කලකිරෙන්නේ. හුස්ම නැති වෙලා ගියා නෙමෙයි, පියවර නැති වෙලා ගියා නෙමෙයි, නමුත් ඒක තවදුරටත් ආකර්ෂණයක් දනවන්නේ නැත. අර කියන්නේ අපි කියන්නේ බැලුවොත් පේනවා, ලෝකේ තියනවා, බැලුවොත් පේනවා, නමුත් ඒක බලන්න එහෙම ආකර්ෂණයක් දනවන්නේ නැහැ. නිකන් S2 වෙන දිහාවකට යොමු කරගත්තා වගේ. අර අනුරුද්ධ හාමුදුරන්ගේ කතාව තමයි ඔකට ලස්සනම කතාව. අනුරුද්ධ හාමුදුරන්ගේ ඒ දවස්වල ඒ කලින් භාවය එකද කොහෙද, පොඩි අඳුරන දිව්‍යාංගනාව ටිකක් අඳුරන කට්ටියක් පොඩි පර්ණ අඳුනු කමකට ඇයෙනවා මේ ස්වාමීන් වහන්සේ බලන්න. එතන මේ පිරිස බොහොම අලංකාර ආභරණ, බොහොම අලංකාර ඇඳුම්, බොහොම අලංකාර ශරීර ස්වභාව මේ විදිහේ සහිත පිරිසක්. ඉතින් මේ පිරිස දැක්කහම ඉතින් අර පර්ණ නිකන් මොකද්ද එකකට වගේ මේ අනුරුද්ධ හාමුදුරන්ටත් අමුතු විදිහේ නිකන් අලංකාරයක් ආකර්ෂණයක් පේනවා. හරි ලස්සනයි මේ අනේ පර්ණ මේ පුරාණ දුතිකාව ටික කියලා. ඉතින් එහෙම කල්පනා කරලා මේ ස්වාමීන් වහන්සේට හිතවිල්ලක් පහළ වෙනවා. මේ පිරිසම ශ්වේත වර්ණ වුණා නම්, මේගොල්ලන්ගේ ඇඳුම් ආභරණ මේ ශරීර වර්ණ ඔක්කොම ශ්වේත වර්ණ වුණා නම් කියලා හිතවිල්ලක් පහළ වෙනවා. අනේ හිතුළු හිතුවා විතරයි, මොකද වෙන්නේ ශ්වේත වර්ණ. ඊට පස්සේ හිතනවා නීල වර්ණ වුණා නම් කියලා හිතුව ගමන් ඔන්න ආභරණ ඇඳුම් ශරීර පැහැ ඔක්කොම නීල වර්ණ වෙනවා. ඔන්න ඔය විදිහට නීල රතු සුදු අනම් මනම් ඕම පාට මාරු එවි අන්න පේන්න ගන්නවා. බොහොම වයි වර්ණයි, බොහොම විචිත්‍රයි. එතකොට අන්න මේ කෙනෙක් නර්තනයක් ඉදිරිපත් කරනවා, තව කෙනෙක් වාදනයක් කරනවා, තව කෙනෙක් ගායනයක් කරනවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් යනවා. එතකොට යම් කිසි වෙලාවකදී අනුරුද්ධ හාමුදුරුවන්ට තේරෙනවා වැඩේ පොඩ්ඩක් පිටපොට ගියා, වැඩේ වැරදුනා, දැන් මේ රහතන් වහන්සේ වැඩේ වැරදුනා කියලා පොඩ්ඩක් තේරිලා මේ මලපැන්නුම් ඉරිපැන්නුම් පනලා ගියා කියලා තේරලා මොකද කරන්නේ? බිම බලා ගන්නවා. බිම බලා ගත්තාම තවදුරටත් අර නර්තනය මේ ස්වාමීන් වහන්සේට ආකර්ෂණයක් දනවන්නේ නැහැ. අර නර්තනය තවදුරටත් හිත් බඳින්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? අර පිරිස අතුරුදහන් වෙනවා මේ පිරිස කල්පනා කරනවා ස්වාමීන් වහන්සේ අපේ නර්තනය තවදුරටත් බලන්නේ නැහැ අපි කෙරෙහි තවදුරටත් ආකර්ෂණයක් නැහැ අන්න ඒ අතුරුදහන් වෙනවා අර වයි වර්ණ පාට තියුණාද ඒ සියල්ල නැති වෙලා යනවා අන්න බැලුවොත් පේනවා නමුත් නොබැලුවොත් බිම බලාගත්තොත් අන්න ඕක තමයි වෙන්නේ ඕකටම තමයි අයින්ස්ටයින් අර කෙස් අවුල් කරගෙන අවුරුදු 50ක් පරීක්ෂණ කළා අන්තිමට නිකන් හින්ට් එකට වගේ අහනවා එතකොට අහසේ හඳ නොබලන තාක්කල් ඒ හඳ අතුරුදහන් වෙනවද කියලා ඒ ක්වොන්ටම් ෆිසික්ස් ඇවිල්ලා නතර වෙන්නේ බැලුවොත් පේනවා කියන තැනට තමයි ඇවිල්ලා නතර වෙන්නේ ඒ තාක්කල් තියෙන්නේ පොසිබිලිටි එකක් පොටෙන්ෂල් එකක් බැලුවද ඒකෙන් දෙයක් මැවිලා එනවා ඔතෙන්ට තමයි ඇවිල්ලා නතර වෙන්නේ එතකොට කියනවා අවුරුදු 50ක් මම මේක වැඩ කරා මගේ කෙස් ටික අවුල් වුණ එක විතරයි ඔය ෆොටෝ එහෙම දැකලා ඇතිනේ මම මේ කෙස් අවුල් වෙච්ච එක විතරයි මට සිද්ධ වුණේ කියලා මෙයා අර තමුන්ට අකමැති තමුන්ට විරුද්ධව ඉදිරිපත් වෙන මතයකින් මතයට ප්‍රකාශ කරන නිකන් අර උත්ප්‍රාසයට වගේ එතකොට අහස දිහා නොබලන තාක්කල් ආසේ හඳ අතුරුදහන් වෙනවාද කියලා ඒ විදිහේ ප්‍රකාශයක් සිද්ධ කරනවා අන්න ඒ වෙනස තමයි මේ හිත තුල සිද්ධ වෙන්නේ දේවල් තියෙනවා නමුත් තවදුරටත් ආකර්ෂණයක් දනවන්නේ නැහැ අර බිම බලපු අනුරුද්ධහාමුදුරන්ගේ දෙනෙත් වගේ මේ හිත අහක බලා ගන්නවා වෙන වෙනතක් බලා ගන්නවා අන්න ඒ විදිහේ කලකිරීමක් ක්‍රමානුකූලව මතුවලා එනවා අන්න කලකිරුණාද ඒකම තමයි සැනසීම කලකිරුණාද ඒකම තමයි විවේකය ඔය හිත ඔය සැප දුක් නොදුක් නොසුව කියන වේද හිතයන් වලින් දුරස් වෙලා අවේද හිත හරි ඉදියේ විඳීමක් නැති ස්වභාවයකට බැස ගන්නවා. අන්න ඒක බැසගත්තාම තවදුරටත් මේ වයින් ඇති වෙන වෙහසක් පීඩාවක් තියනවාද? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. තවදුරටත් එහි වෙහස පීඩාව ගැටලුවක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ක්‍රමානුකූලව වඩා ගන්න ඕනේ. තමුන්ගේ ජීවිතය ගැන නැවත නැවත කල්පනා කරමින් වැඩි වැඩියෙන් මේ මානසික සෞඛ්‍ය ගැන හිතමින් කල්ගත කරන්න වෙනවා. දැන් ඕක ගැන කියනවා කවුද? ෆෙඩ්රික් නීචේ. නීචේ කියනවා යම්කිසි කෙනෙක් තමුන්ගේ දවසේ කාලය කොටස් තුනකට බෙදුවොත් ඒ තුනෙන් කොටස් දෙකක් තමුන්ට තමුන් වෙනුවෙන් නැත්තම් එහෙනම් එයා වහලෙක්. එයා ස්ලේව් කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මොකද්ද? පැය 8යි පැය 8 අනුන් වෙනුවෙන් කැප කරන්න පුළුවන්. පැය 16ක් තමුන් වෙනුවෙන් තියෙන්න ඕනි කියන එක තමයි මෙයාගේ අදහස. එහෙම නැත්තම් ස්ලේව් කෙනෙක්. ඉතින් මේ අලුත් ලෝකේ මේ නූතන ලෝකේ අපි කවුරු කවුරුත් එහෙම ගත්තොත් ස්ලේව්ලා තමයි ඉතින්. එහෙම විවේකයක් එහෙම වෙලාවක් අපිට ලැබිලා නැහැ. ඉතින් ආතතියක් කියන එක බොහොම පැහැදිලි ප්‍රතිඵලයක්. අර විදිහට මෙන්ටල් ඩයරියා ඉදිරිපත් වෙලා එනවා. දැවිල්ලයි දැවිල්ලයි වෙන මොකුත් කියන්නේ නැහැ. දැවිල්ලයි කියලා තමයි කියන්නේ. ඉතින් අර මැරිලා යන්න ඕනේ නැහැනේ. මැරිලා යන්න තියෙන තැන දැම්මම පෙන්නුම් කරනවා. ආයි ඔය හිත ආයි මැරිලා ගිහිල්ලා උපදින්න දෙයක් නැහැ. ඔය තියෙන්නේ ඔය අපාය ස්වභාවය තමයි. දැවිල්ලක් දැවිල්ලක් නැවත නැවත ඉදිරිපත් වෙනවා. මේ හිත ඔය හැම තත්යකටම නැවත නැවත ගමන් කරනවා. මේ විදිහේ විවිධ ස්තර තියෙනවානේ. සත්තුන්ගේ පැවැත්ම තියෙන ස්තර, අපායේ ඉඳලා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක දක්වා මේ ක්‍රියාවලිය තියෙනවා. ඒ තියෙන ක්‍රියාවලිය තමුන්ගේ හිත තුලින් දකින්න පුළුවන්. අන්න අපායේ කොහොමද වැඩි වෙලාවක් කරක් ගසන්නේ? ඉඳලා ඉట్లా කොහොමද බ්‍රහ්ම ලෝකයකට, දිව්‍ය ලෝකයකට උනත් යන්නේ? තවත් වෙලාවකට ටිකක් විතර මනුස්ස ලෝකෙටත් එන්නේ. වැඩි වැඩියක් අපායවල තුලම කල්ගත කරන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්. අන්න අර විදිහේ දැවිල්ලක් නිරූපණය කරනවා, අර විදිහේ වෙහස පීඩාවක් නිරූපණය කරනවා. අන්න නිරය වගේ ස්වභාවයක්. නිරය වගේ ස්වභාවයක් නිරූපණය කරනවා. ඊට පස්සේ ඔය තරහ ගියපු වෙලාවක නිකන් අර කන්න පයින් ගතියක්, බෙල්ලට බොටුවට පයින් ගතියක් මත වෙලා එන්නේ. අන්න අර එකිනෙකා කා ගන්න ඒ යක්ෂ උප්පත්ති නිරූපණය කරනවා. ඊට පස්සේ අර කොච්චර කරත් ඉවරයක් නැතුව කොම්ප්ලේන් කරන තත්ත්ව තියෙන්නේ. හැමදාම කොම්ප්ලේන්. අන්න ලොකු වංගෙඩියක් වගේ බඩක් තියෙනවා, ඉඳි කට්ටක් වගේ උගුරස් තියෙනවා. ඉතින් උදේ ඉඳලා අවසන්කම් කම්ප්ලේන්, අයියෝ මේ බඩ මෙච්චරක් ලොකුයි, කොහොමද මේක පුරවගන්නේ, උගුරෙන් යවන්න පුළුවන් තප්පරයකට මෙච්චර ආහාර ප්‍රමාණයක්, මේක පුරවගන්නම යනවා මෙච්චර කාලයක් කියලා උදේ ඉඳලා හවස වෙනකන් කම්ප්ලේන් කරනවා. අන්න අර අර ප්‍රේත ස්වභාවය. ඉතින් ඔය වගේ ඒවා තමයි අපි ළඟ තියෙන්නේ. ඉඳලා හිටලා අනේ ඉතින් මම නම් මොනවද ඒ වුණත් සතුටින් ඉන්නවා කියලා වැරදිලා වගේ කියවෙන්න පුළුවන් බොහොම කලාතුරකින්. අර විදිය විවේකයක් අගය කරන්න පුළුවන් බොහොම කලාතුරකින්. ඔන්න ඔය තත්ත්වය හැම වෙලේම අපි තුල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒතකොට ටිකෙන් ටික වෙනසක් ඇති කරගත යුතුයි. නීචේ කියන ධර්මයටම බැරි වෙන්න පුළුවන්. නමුත් අඩුම ගානේ තුනෙන් දෙකක් කෙසේ වෙතත් භාගයක්වත් තමුන්ගේ විවේකයකට හදා ගන්න පුළුවන් වුණොත් දවසකට පැය 7ක් විතර නිදිය ගන්න පුළුවන් වුණොත් වැඩිහිටියෙක් විදිහට අන්න ඒ වගේ වෙනසක් ක්‍රමානුකූලව ඇති කරගන්න වෙනවා. ඒ හින්දා අර නිකන් කතාවට වගේ කියනවා හැම ජීවත් වෙන දවසක්ම පැය 7ක නිින්දක් ඉල්ලනවා. දවසක් ජීවත් වුණොත් පැය 7ක නිින්දක් ඒ තුල තියෙන්න ඕනේ. දවසක් ජීවත් වුණොත් අඩුම ගානේ පැයක මෙඩිටේෂන් සෙෂන් එකක් ඒ තුල තියෙන්න ඕනේ. ඒ සෙෂන් එක නැත්තම් අන්න මේ දවස ගෙවා ගන්න අමාරුයි. අර ආතතියක් ඉතුරු වෙනවා, ටිකක් ඉතුරු වෙනවා. පැය 7ක නිින්දක්, පැයක මේ මේ භාවනාවක් වගේ දෙයක් තියෙන්න ඕනේ මේ දවසක ජීවිතේට. දවසක පැවැත්මට වැඩි නම් වැඩියෙන්නුත් හොඳයි. මුළු දවසම නිදිය ගත්තා කියලා ওই ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා එහෙම සමබර. අර සාමාන්‍ය වාහනවල කියන්නේ සර්විස් කරනවා කියලා. කාලයකට සැරයක් සර්විස් එකට දාන්න ඕනේ. ඒක දැම්මට පස්සේ ආයෙ ඉතින් බබා වගේ දුවනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නැති වුණානේ අන්න එනවා ඝර්ෂණයක්. අන්න එහෙම මෙහෙන් සද්ද ඇහෙන්න පටන් ගන්නවා. අන්න මොන මොනවද ඇතිල් එනවා. ඔන්න පෙට්‍රල් වැඩිපුර පිච්චෙනවා කියලා දැකින්න පුළුවන්. ඉතින් ඕකම තමයි වෙන්නේ. අර පෑක සිටින් එකක් හදා ගන්න පුළුවන් දවසකට අඩුම ගානේ. ඒ දවසක ගෙවන ඒ ඝර්ෂණයට අර වගේ පෑක මේන්ටෙනන්ස් සර්විස් කරනවා. ඊට මේ විදිහේ පෑය 7ක්වත් බුදිය ගන්න පුළුවන්ද? නිින්ද කියන්නේ හොඳ නිකන් වටිනා ක්‍රියාවලියක් තමයි. ඔය නිින්ද නැති කෙනෙක්ගෙන් අහලා බලන්න, නිින්දයක් නැති ලෙඩ තියෙන කට්ටියගෙන් පොඩ්ඩ අහලා බලන්න නිින්දේ වටිනාකම. අම්මෝ කියන කතා ටික ඇහුවාම අහගෙන ඉන්න මනුස්සයට දෙනවා කොච්චරනම් වටිනවද මට නිදිය ගන්න පුළුවන් එක. ඉන්සාම්නියා දුකද කියලා තමයි හඳුන්වන්නේ. අන්න නිින්ද යන්නේ. එතකොට මෙයා නැවත නැවත කම්ප්ලේන් කරනවා. නැවත නැවත කියනවා අයියෝ මේ නිින්ද කියන දේ නැතුව මම කොච්චරනම් දුක් විඳිනවද, කොච්චරනම් වෙහෙසක් පීඩාවක් මම විඳිනවද කියලා. ඉතින් අර විදිහට විවේක වෙන වෙලාවක්, අර විදිහට භාවනාවක් සඳහා වෙලාවක්, අර විදිහට නීචේ කියන තරමටම නැති වුණත් තමුන් වහලෙක් නොවි යම් කිසි විවේකයේ සඳහාත් වෙලාවක් කැප කරගෙන තියනවා කියන විදිහට ජීවන රටාවකුත් හදාගන්න එක වටිනවා. එහෙම හදාගෙන තමයි අර විදිහේ විවේකයක් ක්‍රමානුකූලව හොයාගන්න පුළුවන්. එහෙම නැතු එකපාරට අපිට මේකට බැස ගන්න බෑ. ඉතින් ඒක නිසා තම තමුන්ගේ ජීවිත දිහා බලන්න. පහුගිය දවසක කෙනෙක් අහනවා අමුතු ජෝක් එකක්. අමුතු ප්‍රශ්නයක්. මොකක්ද අහනවා? ඇයි මම මේ භාවනා කරන්නේ? මට මෙච්චර වැඩ ගොඩාක් තියෙනවා ටු-ඩූ ලිස්ට් එකේ. මෙච්චර වැඩ කන්දරා තියෙනවා. ඒකට පැය 24ක් මදි. පැයක් භාවනා කරොත් අපරාධනේ. ඒකත් මේ අර වැඩවලින්නේ අඩු වෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් හිතන්නේ මේ වාහනේ තෙල් ගහගත්තට පස්සේ එක දිගට දුවන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. එහෙම දුවපු කට්ටියට වෙලා තියෙන දේ බලන්න පුළුවන්. ඔය මේ කාන්තාව එහෙම drive කරන්න ගියාම මුකුත් maintenance නැතුව දිවුවට පස්සේ අන්න කොහොමද වැඩේ කියලා බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර විදිහේ ගොන් කතාවක් ගොන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නමුත් හැම වෙලේම මේ වාහනයක් දුවනවාද ඒක සර්විස් කරන්න වෙනවා. මැෂින් එකක් දුවනවාද ඒක මේන්ටෙනන්ස් කරන්න වෙනවා. සාමාන්‍ය ෆැක්ටරි එකක එහෙම අන මේන්ටෙනන්ස් අව එකක් දීලා තියෙනවා. හැබැයි 24ම මැෂින් එක දිව්ව හැකි අර මේන්ටෙනන්ස් කරනවා නම්. මෙච්චර ඕඩර් ගොඩක් තියෙන අපරාධය ඔක මේන්ටෙනන්ස් කරන අව එක කියලා ගත්තොත් ඊට පස්සේ ගහලා යන්නේ මැෂින් එක පිටින්ම ආයෙ සතියක් බ්‍රේක් ඩවුන්. මාසයක් බ්‍රේක් ඩවුන්. ඒ පමණට බරපතල ආපදා සිද්ධ වෙනවා. අන්න ඒක නිසා තම තමන් අර විදිහේ විවේකයක් ටික ටික හදාගත යුතුයි. මේ විදිහට එක දිගට දුවලා මේ වැඩේ අහවර කරන්න බෑ. ඔය තියෙන ටු-ඩු ලිස්ට් එකේ ඒවා එක දිගට කරලා මේ වැඩේ අහවර කරන්න බෑ. මේ ජීවත් වෙනවා කියන එකට ඔච්චරම නැහෙන හේතුවක් නැහැ. ඔය යම් කිසි පමණක සාමාන්‍ය සාධාරණ ජීවත්වීමක් සඳහා මෙච්චරම නැහෙන්නේ හේතුවක් නැහැ. ඒ අමතර ටිකක් තියෙනවා, මොනවදෝ කොහෙන්දෝ හොයාගත්ත ටිකක්. අන්න ඒ ටික ගැන කල්පනා කරන්න. දැන් මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සාමාන්‍ය නිගන් ජීවත් වෙන්නත් අන්න පැය 12ක් විතර නැහෙන්න වෙලා. ඒත් මදි වගේ. කලින් එක ජොබ් එකක් කරා නම් දැන් ජොබ් දෙකක් කරන්න වෙලා. කලින් පැය 8ක් වැඩ කරා නම් පැය 16ක් වැඩ කරන්න වෙලා. ඒ පමණට වෙනසක් විකෘතියක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ මොකද්ද අන්න ජීවත් වෙනවා කියලා මෙච්චරම නැහෙන්න ඕනේද, මෙච්චරම වෙලා වැය කරන්න ඕනේද කියලා ප්‍රශ්නයක් මත වෙන්න පුළුවන්. අර විදිහට පොඩ්ඩක් නිකන් අනේ පුටුවක වාඩි වෙලා කකුල් දෙක හොල්ල හොල්ල ඉන්න වෙලාවක්. ඉස්සර අපේ තාත්තා ඔය කකුල් හොල්ල හොල්ල ඉන්න මට ඒ දවස්වල මොකද්ද අප්පා මේ කම්මැලි කමඩ ඉන්නේ කියන වගේ අදහසක් තමයි මට මතුවෙලා ආවේ. නමුත් ඇත්තටම ඒ වගේ වෙලාවක් කොච්චර වටිනවද? නිකන් හාන්සි පුටුවක වාඩි වෙලා කකුල් හොල්ල හොල්ල ඉන්නවා. එහෙම නැත්තම් නිකන් දරුවෙක් පවුලේ කෙනෙක් එක්ක වාඩි වෙලා පොඩ්ඩක් කතා බහ කර කර ඉන්නවා, හදිස්සියක් තදියමක් නැතුව. ඒ විදිහේ විවේකයක් ක්‍රමානුකූලව හදාගත්තොත් අනේ තේරෙනවා වහලෙක් විදියට ඉන්දියාවට මොකද ටිකෙන් ටික මේ විදිහේ විවේකයක් මං හදාගත්තා, මේ විදිහේ ප්‍රතිපදාවක් මං පුරාගත්තා. එහෙම නැත්තම් අර විදියට ගින්නක් ක්‍රමානුකූලව නිවලා විවේකයක් ඒ දැවිල්ලෙන් මං අත්මිදීමක් ඇති කරගත්තා. ඉතින් ඒ විදිහේ දැවිල්ලෙන් අත්මිදීමක් අර අහගෙන ඉන්දිය භික්ෂුන් වහන්සේලා දාහත් ලං කරගත්තා කියන එක තමයි තියෙන කතාව. ඉතින් අපි හිතමු කල්පනා කරමු අපි අපිටත් එවැනි නිවීමක් සඳහාම අද දවසේ මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කි.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද දවසේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපව ධර්මයෙන් දැනුවත් කිරීමේ වටිනා ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නමද ගෞරවනීය කෘතඥතාවේ පින්දීමෙන් පුද කරනු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය තව තවත් ධර්මය අවබෝධ දියුණු කර ගැනීමට ඒපින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සභාවට අවස්ථාව දෙනවද?
ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් අපිට පොඩි වෙලාවක් දෙන්න පුළුවන්. නැත්නම් අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරමු නේද?
අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ වන්දනා කරන්න.
හොඳයි හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතා.